තෙරුවන් සරණයි සියලු දෙනාටම. මම හැම මොහොතින් ඉන්නවද? එනද මේ දේශනාව උන්නේ නැන්? ඔත්තරේ මොහොතින් ඉන්නවනේ? අද අලුතෙන්ම ආපු පින්වතුන් ඉන්නවද කවුරුත්? සලාල්. එනවා. ආ හොඳයි. මේ පැත්තේ ඉන්නවා. අලුතයි පරණයයි හොඳටම පරණයයි දැන් පරණ වෙලා නරක වෙලා කුණු වෙලා යන අයයි ඔක්කොම බොහොම සාදරයෙන් ආදරෙන් පිළිගනු ලබනවා. ජේතවනාරාම පවුලට අවුරුද්දේ පළවෙනි පෝයනේ ඒ කියන්නේ මේ වගේ තව දේශනා 11ක් අහන් ඉන්න සිද්ධ වෙනවා මේ අවුරුද්ද ඉවරෙන්න කලින්. කනගාටුවෙන් හරි එහෙනම් තෙරුණුත් වැඳලා දෙවියන්ටත් ආරාධනා කරා, මලගේ ඥාතීන්ටත් ආරාධනා කරා. දැන් ඒත් බලන් ඉන්න ඔබ බණ අහනවද නැද්ද කියලා අන්න මන් දන්නේ නැහැ. එදාගත්තුත් එහෙම ටෝල් ගල උළුකට පාරක් වදී අපි නෙමෙයි ඔය තමයි එන්න කිව්වේ මලගේ ඥාතීන්ට. ආර්ය උපවාදත් කමා කරගත්තා, සසර කරගත්ත පිනුත් අදිෂ්ඨාන කරා දැන් දේශනාව අවබෝධ වෙන්න කියලා. දැන් ඉතින් එහෙනම් ඒ කටයුත්ත මනවින් ඉටු කරන්න අවස්ථාව ලැබිලායි තියෙන්නේ. අපෙන් වෙන නියුතුකම අපි කරන්නම්. ඔබෙන් වෙන නියුතුකම දැන් ඔබ කරන්න ඕනේ. පරිසරයේ සීල ආකාරයෙන් සැකසෙලයි තියෙන්නේ. ඉදිරියට එක තියෙන පින්ගදින ඔබේ අතේ. හරිද? දැන් මෙතන විතර බහුතරයක් ඉන්නේ මේ වෙනකොට යම් ප්‍රමාණයක් දේශනා අහලා ඉන්න පිරිස. අද අලුතෙන් ආපු කීප දෙනෙක් ඉන්නා. ඒ හරිනකොට බොහෝ පිරිසක් මේ වෙනකොට දේශනා අහලා ඉන්න පිරිස ගුරු ස්වාමීන් වහන්සේ වඳුනගෙන උන්වහන්සේ දේශනා කරන ධර්ම ආબોධ කරගත යම් පිරිසක් ඇත්තේ. ඔබ මේ වෙනකොට පින්වතුනේ තේරුම් අරගෙන හෝ තේරුම් අරගෙන යන ගමන් තියෙන කාරණාවක් තියෙන්න ඕනේ. ඒ තමයි ඔබ මෙච්චර කාලයක් ඔබ ගැන හිතාගෙන හිටපු විදිහ සම්පූර්ණයෙන්ම වැරදි කියලා. අද අපි මේ කතා කරන ජාතිය කියන කාරණාව කතා කරන කලිනොත් යම් දවසක පින්වතුන් අපට මේ කර්මඵල ගැන අවිශ්වාසයක් ආව නම් හිතට. මොකද ඒ විශ්වාසය නැති කාලෙකුත් තිබ්බනේ. ඔබ ජාතසෝතාපන්නව ඉපදුනා නම් මිසක් පින්වතුනේ ඔබ අතර ඕනම කෙනෙක්ට මිත්‍යා දෘෂ්ටිකව ඉපදීමේ අවස්ථාව තිබුණා. එතරම් මිත්‍යා දෘෂ්ටිකව දරන් ඉන්න අදහස් අතර එක අදහසක් තියෙනවා පින්වතුනි. ඒ තමයි මේ මට ඕන දේවල් තමයි මේ ලෝකෙ සිද්ධ වෙන්නේ කියලා. මට ඕන දේවල් මේ ලෝකෙ සිද්ධ වෙන්නේ, මං කැමති දේවල් තමයි මං මේ ලෝකෙ කරන්නේ. ඒ නිසා මගේ කැමැත්තට කොහොම හරි මට මේ ලෝකෙ පවත්වන්නත් පුළුවන්. ඒ නිසා මං ඒ උදෙසා වෑයම් කරන්න ඕනේ. ඔය අදහසින්ම තමයි පින්වතුනි අනිත් අය දිහත් ඔබ බලන්න පුරුදු වෙලා හිටියේ. ඒකයි කෙනෙක් ඔබට ඇවිල්ලා දොස් කියුවනම් බැන්නනම් ඔබට ගැරහෙව්වනම් ඔබේ හිතරි දෙව්වනම් පින්වතුනි ඔබට ඒ ඇත්ත එක කේන්ති ගියේ. හොඳට කල්පනා කළාම එහෙම නැද්ද කියලා. මනුස්සෙක් සාමාන්‍යයෙන් පින්වතුනි ඔබ අකමැති දෙයක් කරද්දී ඔබට හිතෙනව නේද එයාගෙන් අහන්න ඇයිවා මට ඔහොම කරන්නේ? ඉතින් නොකර ඉන්නකෝ කියලා පින්වතුනි ඔබේ හිත ඇතුලෙන් එනවා ප්‍රශ්නයක්. ඇයි ඔබ මට ඔහොම කරන්නේ? දැන් ඔය සමාහලාට පින්වතුනි මිනිස්සු රැවටෙන්නේ විවිධ කාරණා මත. ව්‍යාපාර කරන්න ගිහලා මිනිස්සු රැවටෙනවා, වෙළහෙළඳාම් කරන්න ගිහලා මිනිස්සු රැවටෙනවා. හරිනේ මං කියනවා. ඔබ රැවටිලත් ඇති, ඔබ රැවටිලා ඇති නම් ඔබ රැවටිලත් ඇති කියලා මං ආයෙ කියන්න ඕනේ නැහැ. ඇයි කියන්න ඕනේ නැත්තේ? කර්මඵල අදහන පිරිසක් නේ ඔබ නේද? ඉතින් එහෙනම් ඔබ රැවටිලා තිනවා. ආ කාටවත් රැවටිලා නැති කෙනෙක් ඉන්නව නතුසන්. මෙතුවක් කාලයක් ජීවත් වුණා ජීවිතේ කිසිම කෙනෙක්ට ඔබ රැවටිලා නැහැ. කවුරුත් නැහැ. හා. එනම ඊළඟ යමක් කියන්නද? කියන්නද? ඔබ දන්නවා මම ඊළඟ මොකද්ද කියන්න යන්නේ කියලා. දෙන දේ නම් ලැබෙන්නේ. හා. ඔව්. අන්න හරි. ඔබට තේරුණා. මෙතන කවුරුත් නැත්නම් කවදාකවත් කාගෙන්වත් රැවටිච්ච නැති කෙනෙක්. එහෙනම් මෙතන කවුරුත් නැහැ. කවදාකවත් කවුරුවත් මොකද? රවට්ටපු නැති කෙනෙක්. හා. ඇතියන්ත එක පිළිගත්තා. නැත්නම් ඉන්නේ කොහොමද බෝධිසත්වරු වගේ ඉන්නේ? අපි නන්නේ කවුරුවත් රවට්ටන්නේ. හැබැයි ඔබට හිතෙනවා අනික් අයයි මාව රවට්ටන්නේ කියලා නේ? කවුරු ඔබට වංචාවක් කරා නම් අතමාරුවක් ඉල්ලගෙන ආපහු නොදෙන චේතනාවෙන් ගන්නෙ ඔබ හිතනවා ඉතින් දෙයි කියලා. සතියෙන් දෙයි කියලා අරගත්තේ දැන් අවුරුදු 3ක් විතර යනවා තාම හම්බුන්නේ නැහැ. මතකයි නේ මම මේ කියන කතාව. ඉතින් ඔබට හිතනවා ඇයි මිනිස්සු මේ මට මෙහෙම අසාධාරණකම් කරන්නේ? ඇයි මිනිස්සුන්ට වෙනස් වෙන්න බැරි? ඇයි මේ මිනිස්සුන්ට හොඳ වෙලා ඉන්න බැරි? ඇයි මාව මෙහෙම තලන්නේ, පෙලන්නේ, පීඩාවටපත් කරන්නේ? ඉතින් ඔබ ඔන්න ඔහොම ගත කරපු කාලයක් තිබුණා පින් අතුරේ. මම මේ කියන්නේ අපි හැමෝම අපිට එදා හිතුණා මේ ඇයි මිනිස්සු අපිට මෙහෙම සලකන්නේ කියලා. හැබැයි යම් දවසක වෙනකොට මේ කර්මඵල ගැන විශ්වාසයක් හිතේ ඇති වුණා නම් කම්මස්සගත සම්මාදිටියටපත් වුණා නම් වෙනදින ලෞකික මට්ටමින් හරි අපිට ආන් එදා තේරුණා ඇයි මිනිස්සු එහෙම කරන්නේ කියලා. මිනිස්සු නරක නිසාම නෙමෙයි වෙනකොට. මොකද ඇත්තටම නරක මිනිස්සු කියලා જાතියක් නැහැනේ. නරක හිත් තියෙනවා. නගේ සෙන්සුවාද දේශනාවේ බහන් හිටිය ඇති. ගුරු ස්වාමීන් වහන්සේ දේශනා කරා මේ නරක මිනිසු කියලා જાතියක්වත් හොඳ මිනිසු කියලා જાතියක්වත් එහෙම ගැටියක් නැහැ. නිවන් දකින මිනිසු කියලා જાතියකුත් නැහැ. බින්දේ මේ හිත් තියෙන්නේ ඒක දෘෂ්ටි. ඉතින් කෙසේ හෝ ඔබට එදා ප්‍රශ්නයක් තිබ්බා ඇයි මිනිසු මට මෙහෙම සලකන්නේ කියලා. නමුත් එංගතුනි ඔබ මේ කර්ම විශ්වාස කර්මඵල ගැන විශ්වාසය ඇති වෙච්ච යම් දවසක් තිබුණා නම් ආන් එදා ඔබට වැටහෙන්න පටන් ගත්තා. ඉතින් මං කරපු දේවල් මට එන්නේ නැතුව කාට එන්නේ නැද කියලා. පින්වතුනි ඒක ඔබ සුළුවට තකන්න හොඳ නැහැ. මොකද ඕක ඔබේ මේ නිවන් දකින්න යන ගමනේ ලොකු පිම්මක් ඔබ ඉස්සරහට තැන්නේ දා. යම් දවසක ඔබේ අවබෝධයට පත් වුණා නම් හරි යම් දවසක පින්වතුනි ඔබේ විශ්වාසයට පත් වුණා නම් ඒක මේ නිවන් දකින්න යන වැඩපිළිවෙල ලොකු පිම්මක් ඉස්සරහට ඔබ තැන්නේ. ඔබ කල්පනා කරලා බලන්න කවදරි දවසක ඔබට ඒ විශ්වාසය ඇති වුණා ඇති. දැන් සමහරට ඔබ අතර ඇති පින්දනේ පොඩි කාලේ ඉඳන්ම දෙමාපියන්ගේ අපේ වෛද්‍යතුමියක් ඉන්නවද කොහෙද? ඉන්නවද? චුට්ටක් බලන්න. අපිට බය නැහැ. හැම දෙයකම කවුරු හරි ඉන්නවා අපේ පවුලේ. බඩගිනුනත් බය නැහැ. ඔලුව කැක්කුමවත් බය නැහැ. ඔය කිසිම දෙයකට බය නැහැ. හරි. ඒ පිරිස එතන කටයුතු කරගෙන යයි. අපි තියෙනවා තව වැඩක් කරන්න. අපි වැඩේ කරගෙන යමු. එහෙම නැත්නම් අපි ඔක්කොම මේ වැඩේ නවත්තලා බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. කොහෙද නැත්තේ? කර්මඵලනේ. හරි, මෙතන අවශ්‍ය දේ කරගන්න ගැටලුවක් නැහැ. අනගාරික මහත්තයා පොඩ්ඩක් සහයෝගයක් ලබා දෙන්න. Thank you. කය හැටි වෙන්නේ මොකද කරන්නේ? කයට ඇති කියලා හිතනාම ඉතින් ඇති තමයි. ඔව් අපි කාරුණත් වෙන්න පුළුවන් දේවල්. මේ මම මේ බණ කියන එක එකපාරට ඇදවැටෙද්දී දන්නේ නැහැ නිපැත්තට. එහෙම වුණොත් මොකද ඔබට කරන්න තියෙන්නේ? ඕන්නෝම් වඩලා මෙන්න මෙහෙම කරගෙන රූපං අනිච්චා කියලා වඩන්නයි තියෙන්නේ. ඇයි ඉතින් කවුරු ඇවිල්ලා උස්සන් යයි ඉතින් එච්චරයි. ඒක ඔබට කලබල වෙන දෙයක් නෑ ඒකට. බාන මේ රූපේ ස්වභාවය මේ තියෙනවා මේ වෙනස් වෙනවා. සීතම් පිරුප්පති උන්නම් පිරුප්පති. පොඩක් රස්නේ වැඩි වුණා නම් ඇති. සීතල වැඩි වුණා නම් ඇති. පොඩ ඇඟට සීනි මදි වුණා නම් ඒ ඇති. හරිම අවිනිශ්චිත කොයි වෙලාවෙද දන්නේ නැති මේ කයක් මේ දරාගෙන ඉන්න පින්තුනේ. අපිට කය ගැන කිසිම වගකීමක් ගන්න බෑ. මේක කොයි වෙලාවෙ කොහොම වෙයිද කියලා. ඒකයි භාග්‍යතුන් වහන්සේ අපිට පිළිදලා තියෙනවා. උඹලා ওই කය ගැන බලා බලා ඉන්නේ නැතුව මේ හිත ශක්තිමත් කරගන්න. මොකද කය කොච්චර පෝෂණය කරත් කොහොමද තව අවුරුදු වන්නම් 20 30 40 50 60ක් ඕක ඔබට සේවය කරයි. එතනින් පස්සේ කබරෙවුන්ට ආහාර එච්චරයි. ඊටසේ මහ පොළොවට දිරපස් වෙලා යන දිරපත් වෙලා යන නිකන් හිස් කලින්ගරයක් විතරයි. හැබැයි ওই හිත එතනින් නවතින්නේ නැහැ. ඔය හිත දිගටම යනවා පින්වතුනි. හිතක් විසින් කරපු දේවල් ඔක්කොම හිතේ පරිසන්දිදී ඉදිරියට යන වැඩ පිළිවෙලක් තියෙනවා. ආන්න ඒකයි පින්වතුනි අපි ඇත්තම මේ සත්‍ය අවබෝධ කරගත්ත පිරිසක් විදිහට මේ ඇඟට එච්චර අපි දැන් තනක් දෙන්නේ නැත්තේ. මේක යන්තම් පවතිනවා නම් එච්චරයි. බඩගින්නට ආහාරයක් තියෙනවා නම් පින්වතුනි හිසට සෙවණක් තියෙනවා නම් විලිවසා ගන්න අවුෙන් වැස්සෙන් පින්නෙන් ආරක්ෂා වෙන වස්ත්‍රයක් ඇඟේ තියෙනවා නම් නේද? ඊළඟට අසනීපයක් වුණොත් බේතක් හේතක් කරගන්න අවස්ථාව තියෙනවා නම් ඔන්න ඕකනේ සිව්පසය කියන්නේ. ඔතනින් එහාට පෙන්වෙන එක දශමයක් තරම්වත් මේ කය ගැන අපි කන්සර්න් කරන්නේ නැහැ. ඔබත් පුළුවන් තරම් අන්නේ මට්ටමට එන්න ඕනේ පෙන්වෙන. ඔය කය පෝෂණය කරන වැඩපිළිවෙලක තාම ඔබ යෙදිලා ඉන්නවා නම් ඔබ දැක ගන්න පෙන්වෙන එක කිසිම තේරුමක් නැති වැඩක් කියලා. මොකද ඔබ කොච්චර ඕකට ආවැඩුවත් ඔබ කොච්චර ඕකට දාසකම් කරත් ඔය කය දවසක ඔබට ද්‍රෝහි වෙනවා. ඔවුද නැද්ද? ඔය කය ඒ කාන්තෙන් පින්නේ දවසක ඔබට ද්‍රෝහි වෙනවා. ඔබ හිතන ඔබ කසාදයක් බඳන් හිටියා කියලා පින්නතන. අවුරුදු 30ක් දැන් කසාද බඳලා. කන්න දෙනවා, බොන්න දෙනවා, බලා ගන්නවා, දරුවොත් බලා ගන්නවා, ඇඳුම් ටික හොදලා දෙනවා. ඒ හැම එකක්ම කරලා දෙනවා. පින්න අසනේ පුනොත් ලෙඩට දුකට හැම දෙයකටම ඉන්නවා. වතුර තම්බලා දෙනවා, ඇඳුම් ටික හොදලා දෙනවා. ඔක්කොම කරලා ඉවරලා හිතන්න බලන්න පින්නතන අවුරුදු 30ක් එකට දීර්ඝ කාල දවසක ඔබට කියනවා මට දැන් ඇති වගේ. මම යනවා යන්න. මට වෙන මිනිස්සෙක් හම්බුණා මට එයා තමයි හොඳ කියලා. ඔබට ওই දවසක ওই කතාව අහන සිද්ධ වුණත් පින්න ඔබට හිතෙන්නේ නැද්ද මේ පුදුම ද්‍රෝහිකමක් මේ කරලා තියෙන මෙච්චර කාලයක් තිස්සේ කියලා. මම මේ විවාහ වෙච්ච දවස ඉඳන් අද වෙනකන් කවදාවත් අයුක්තියක් අසාධාරණයක් නොවෙන්න කවදාවත් වෙන කෙනෙක්ට සලකන්න නැති විදිහට මම සලකුවා. දැන් ඇත්තටම ඔබ ওই කයට සලකනවා වගේ සලකලා නැහැ නේද වෙන කිසිම කයකට? නේ? ඉතින් හිතලා බලන්න මිනිස්සේ විවාහ වෙලා අවුරුදු 30ක් ගත කරනවා නම් ඊට පස්සේ අවුරුදු 30 අවසානයේ පින්තුනේ මේ මිනිස්සට දැනගන්න හම්බුනොත් එහෙම එයාට ද්‍රෝහි වුණා කියලා මොනතරම් කලකිරීමක්ද ඇති වෙන්නේ කියලා. දැන් ඔබ නිකන් හිතන්න දැන් දේශනා වෙන පැත්තකට හැරුණා මේ හැටි. මොකද මගේ කොලේ නැහනේ. මේ නිසා එන පැත්තට බැට් කරන එක තමයි යන්නේ දේශනාව. දැන් ඔබ නිකන් හිතන්න අද ඔබ විවාහ වෙන්න නියමිතයි නම් පින්තුනේ අද ඔබ විවාහ වෙන නියමිතයි ඔබට මෙතනින් අවුරුදු 30ක් ඉස්සරහට අනාගතේ පේනවා කියලා බනිකන් හිතන්. හරිද? අද ඔබ විවාහ වෙන්න යන්නේ අවුරුදු 30ක් ඉස්සරහට ඔබට අනාගතේ පේනවා. ඔබ දකිනවා පින්වදින අද සිට අවුරුදු 30ක් ගිය තැන ඔබ විවාහ වෙන්න යන මනුස්සයා හෝ ඒ මහත්මිය කියන්න බෑ එහෙනම් ඒ මනුස්සයා ඔබට එදාට ද්‍රෝහි වෙනවා. ඒ කියන්නේ වෙන මනුස්සයෙක් එක්ක පැනලා යනවා. ඔබට දකින්නවා අවුරුදු 30ක් ඉස්සරහට ඔබ ওই විවාහය කරගන්නවද? කරනවද? ඉතින් අවුරුදු 30ක්ම පුළුවන්නේ. අවුරුදු 30ක් ඔබට කැප වෙන්නයි තියෙන්නේ. අවුරුදු 30 ඇතුළත පින්වතුනි එහෙම ගුත් කරන්නේ නැහැ. හැබැයි අවුරුදු 30 වෙනි අවුරුද්ද අවසානයේ ඔබට ද්‍රෝහි වෙනවා. ඔන්න විවාහය කරගන්න කටිය අතුස්සන්න බෑ. දැන් කවුරුත් පින්වතුනි විවාහය කරන්නේ නැත්නම් අපි හිතමු රටේ නීතියක් තියෙනවා කියලා. හැබැයි රටේ රජතුමා විසින් ඔබට නියම කරලා දෙනවා නම් කවුරු හරි කාන්තාවක් හෝ පුරුෂයෙක් එයාව තමයි විවාහ කරගන්න ඕනේ වෙන කෙනෙකු විවාහ කරගන්නත් බෑ අපි හිතමු දැන් ඔබට කොහොමද දන්නව අවුරුදු 30කින් මර ද්‍රෝහි වෙනවා නව දැන් විවාහ වෙන්නත් ඕනේ මොකද ඒක රටේ නීතිය විවාහ වුණාට පස්සේ එයාව බලා ගන්නත් ඕනේ ස්වාමි පුරුෂයා විදිහට හෝ බිරිඳයා විදිහට දැන් මට කියන්න පිළිදෙන ඔය අවුරුදු 30 ඔබ ගත කරන්නේ බොහොම ආසාවෙන් කරන්න පුළුවන් හරියත් කරලා ඊටත් වඩා උපරිමෙන් කරනවද එහෙම නැත්නම් යන්තම් පිළිගන්න කරන්න ඕන යුතුයකම ඉටු කරනවද මොකද කරන්නේ හැමෝම කියන්නේ මොකද කරන්නේ යුතුයකම ඉටු කරන එක විතරයි නේද කරන්නේ ආ නැත්ද ඔබට ඔහොම කසාදයක් බැඳගත් කෙනෙක් ඔබ ඔය කසාදේ දැන්ටත් බැඳලා නෙමෙයිද තියෙන්නේ දැන්ටත් බැඳලා නෙමෙයිද තියෙන්නේ කෝ කෝ ඒ කියන නෝනා ඒක තමයි කියන්නේ පිළිගන්න ඒ කාන්තේම ඔබට ද්‍රෝහි වෙන කෙනෙක් තමයි ඔබ ඔය කසත බඳගෙන ඉන්නේ. ඒ කාන්තේම ඔබ කොච්චර බලාගත්තත් පින්වතනේ ඔබ කොච්චර රැකුවත් ඔබ කොච්චර පෝෂණය කරත් අසනීපයක් වුණාම ඔබ හෙල්ලෙන්නේ නැහැ නේද ළඟින්ම ඉන්නවනේ. ඔය කසත බඳගත්ත නෝනට අසනීපයක් වුණාම ඔබ හෙල්ලෙන්නේ නැහැ නේද ළඟින්ම ඉන්නව නේද? හෙල්ලෙන්නේ කොහොමද ඉතින් තමන්නේ අසනීපලා තියෙන්නේ? හා කොයි වෙලාවේ හරි තුවාලයක් එහෙම වුණොත් එහෙම ළඟින් ඉඳගෙන බෙහෙත් කරනව නේද කොහෙවත් යන්නේ නැහැ නේද ඉතින් පස්සේ ඒ අයගේ වේදනාව තමන්ගෙම වේදනාව වගේ විඳ දරාගෙන කටයුතු කරනව නේද ඔබට විනාය මම මේ කියන කතාව වලට මොකද වෙන කෙනෙක්ට අසනීපලා නේද තමන්ට නොසනීපලා තියෙන්නේ නේද වැසිකිලි යන්න ඕනේ කිව්වහම ඔබ උස්සගෙන යනව නේද වැසිකිලියට නෑ ඔබ කවදාක කියන්නේ නැනේ මේ මට බෑ ඕවා කරන්න තමසේ රොන්නා වැසිකිලි යන්න එහෙම කියන්නේ නැහැ නේද ඔබම උස්සන් යනව නේද ඒක තමයි බලන්න කොච්චර ආදරෙන් ඔබ රැක බලා ගන්නවද කියලා. නමුත් ඔය ඔක්කොම කරලා ඉවරලා අවුරුදු තව 30ක් 40ක් ඕනනම් ඉදී වැඩි වුණොත් බොහෝ දෙනෙක්ට පින් තව අවුරුදු 20ක් විතර ඇතුළත ඔය නෝන මොකද ඔබ කරන්නේ? මොකද කරන්නේ මහත්තයෝ? ඒ නෝන නෙමෙයි. කොයි නෝන? ඔය ශරීර නෝන ඒකාන්තයෙන්ම ඔබට ද්‍රෝහි වෙනවා. ඔබව දාලා යනවා. එදාට පින් එතනේ ඔබට අහන්න පුළුවන්ද? ඉතින් නෝනේ. මම ඔබට කන්න දුන්නේ දැන් අවුරුදු 30ක් තිස්සේ මහන්සියලා හම්බ කර කර. දෙයිද ඒවට අපසර මොනවද? මොකුත් දෙයිද? මොකුත් දෙන්නේ නැහැ. අනේ ඒකයි පින්දෙන කියන්නේ යන්තම් කරන්න ඕමනවට කරනව මිසක්. ඔය උස්සන් ඉන්න පංචස්කන්ධයට. ඔබ තඹ දොයිතුක තරම්වත් පින්දෙනුනේ අමතර දෙයක් කරන්න යන්න එපා. මොකද කිසිම තේරුමක් නැති වැඩක්. කොටින්ම කියනනම් පින්තුනේ ද්‍රෝහි වෙලා යන්න කලින් දවසේවත් කියන්නේ නැන්නේ. එහෙමත් වෙන අවස්ථාවල් ඕන තරම් තියෙනවනේ පින්තුනේ. මේ ඉන්නවා මේ යනවා. මේ උන් හිටි තැන් ඇද වැටෙන මිනිස්සු නැද්ද දැකලා නැද්ද? ඉතින් මේ ඉන්නවා මේ යනවා පින්තුනේ. At least පොඩ්ඩක් කියන්න මේ මෙච්චර කාලයක් එකට දීග කාපු එකේ. මේ මාස 6ක් නොටිස් දෙන්න. රස්සාවකින් පින්තුනේ අස්සෙ වෙනද කියත් අවුරුදු මාස 3ක් මාසයක්වත් නොටිස් දෙන්න එපා. එහෙම කියන්නෙත් නැන්නේ බොහෝ වෙලාවට. මේ ඉන්නවා මේ යනවා. මං කියන්නේ පුදුම ද්‍රෝහිකමක් නෙමෙයි නේද? ඒකයි මං කියන්නේ. ඔබ යන්තම් ඕකට කරන්න ඕන යුතුකම විතරක් කරන්නේ. දැන් මම මේක කියද්දී ඔබෙන් අහගන්න. මේ ස්වාමීන් වහන්සේ කියන කතාව හරියටම හරිනේ. ඇත්තටම මම ඕනට වඩා මේකට සැප දෙනවද? ඔබ කල්පනා කරන්න පින්වතුනි. නැත්නම් මේක නිකන් ඉතින් අපි කතාවක් කිව්ව ඔබ පොඩ්ඩක් හිනා වුණා. එච්චරයි. එහෙම වෙන්න හොඳ නැහැ. දැන් මේ මහත්මියටත් පින් සිද්ධ වෙන්න. එතන අසනීපුණානේ මහත්මයා ඒ මහත්මයාගේ ඒක නිමිත්ත කරගෙන අපි මේ කතාවක් කරනවා නැත්නම් මේ කතාව කරන්න නෙමෙයි මම කට හදාගත්තේ වෙන කතා කාරණාවක් කියන්න. නමුත් දැන් ඒකේ පැත්තට හැරුණා. ඉතින් ඒකෙන් ඔබ ගන්න ඕනේ ඔළුවට කාරණාවක්. ඔය කොණ්ඩ පීර පීර ලස්සන කරන්නවත් ඔය ඇඟ හැඩි දැඩි කරගන්නවත් ඔය ජිම් වලට ගිහිල්ලා පින්වතුනේ 10 20 30 40 ගහන්නවත් ඊටවසේ ඕකේ මස් පිටු පුප්ප ගන්න ඒකට අවශ්‍ය කරන බේතේත් ඒකට අවශ්‍ය කරන කෑම බීම ඕකට ඇතුළට දදා පිපුණුගිටිනේ ඕක නිකම් පුඹ පුඹ ඉන්න වැඩ පිළවල කිසිසේත්ම තේරුමක් නැති වැඩක්. මොකද හාල් මැස්ස වගේ ඉන්න මනුස්සයත් ඇද වැටෙනවා. අරියැත්තු වගේ මස් පුප්ප ගත්ත මිනිස්සුත් ඇද වැටෙනවා. එදාට අපි ද්‍රෝහි වෙන දවසට පින්න කවුරුත් එක විදිහෙන් තමයි ද්‍රෝහි වෙන්නේ. ඔබ කොච්චර කරත් කවදාකවත් ඔබ ළඟින් ඉඳගෙන මෙච්චර මං වෙනුවෙන් කරාන එහෙනම් මං ඉන්නම් ඔබත් එක්ක හැමදාටම කියලා හිටපු කයක් මෙතුවක් කාලයක් පහල වෙලා නෑ. එනිසායක තේරුම් ගන්න. ඔය කයට කරන දෙක පින්ගතනේ වැඩක් නැති වැඩක්. නමුත් ඔබත් එක්ක පින්ගතනේ මේ සසර කෙලවර කරන දවස දක්වා ඉන්න එක්කෙනෙක් ඉන්නවා. ඒ කවුද? ඔබේ හිත අන්න හරි. ඔබ කවදද මේ සසර ගිහිල්ලා කෙලවර කරන්න පිඟුනේ? ආන් එදා දක්වා ඔබත් එක්ක ඉන්න කෙනෙක් ඉන්නවා. ඒ තමයි ඔබේ හිත. ඒ විතරක් නෙමෙයි පිඟුතුනේ. ඔබට සැප දුක දෙකම ගෙනත් දෙන්නේ තෝ හිතම තමයි. ඒක හොඳට මතක තියාගන්න. ඔබට සැප දුක දෙකම ගෙනත් දෙන්නේ ඔය හිත. කායික වේවා මානසික වේවා ඔබ සැප විඳිනවා නම් සැප විඳින්නේ පිංගුතුනේ ඔය හිත කරපු දෙයක් නිසා මිසක් කාය කරපු දෙයක් නිසා හිම නෙමෙයි. ඔබ හිතන අද යම් කායික සැපයක් ඔබ විඳිනවා කියලා. හිතන ඔබට හොඳ වාහනයක් තියෙනවා, ගමන් බිමන් යන්න සැප පහසුට යන්න වාහනයක් තියෙනවා. ඔබට ඇඳපෙන්න සැතපෙන්න නැත්නම් නිදා ගන්න පිළින හොඳ සුව පහසු මැට්‍රස් එකක් තියෙනවා. ඔබ හිතනවද ඔබේ කය කරපු දෙයක් නිසායි කියලා ඔය සැප පහසු මැට්‍රස් එක ඔබට හම්බෙලා තියෙන්නේ? හිතනවද? කවුරු කරපු දෙයක් නිසා ඔය හම්බෙලා තියෙන්නේ? ඔය හිත කරපු දෙයක් නිසා පින්. මොකද කයකට පින් කරන්න බෑනේ. පිනක් කරා නම් කරේ හිතක්මයි. ඒ වගේම පවක් කරා නම් කරෙත් හිතක්මයි. එහෙනම් පින්තුනේ මොකක්ද ජේෂ්ඨ? මොකක්ද ශ්‍රේෂ්ඨ? හිත. ඔබ මොකක් ගැනද වැඩිපුර හිතන්න ඕනේ? හිත ගැනමයි පිංගුදන හිතන්න ඕනේ. අනේ ඒකයි පිටින් අපි මේ ශාසනයකට ඇවිල්ලා මේ කරන්නේ. ඔබ ගිහි කල ගත කරපු ජීවිතේට වඩා අද මේ ජීවිතේ ගොඩාක් වෙනස්. ගිහි කල හෙවත් ඔබ මට වැරදිලා ඒක කියුනේ සමාවෙන්න. ඔබ ගෙදරදි ගත කරන ජීවිතේට වඩා මේ ජීවිතේ ගොඩක් වෙනස්. මොකද පිටින් මෙතන ඔබ ඇවිල්ලා ඉන්නේ ඔය හිත සුවපත් කරගන්න. මොකද ඔය කායික මානසික සැප දෙකම ඔබට හම්බෙන්නේ ඔබේ මානසික මට්ටම නිසා බව ඔබ තේරුම් ගන්න ඕන නිසා. හරි. එහෙනම් දැන් යන් ආපහුත් කතා කරගෙන ඉරිපු කාරණාව. කම්මසගත සම්මාදිට්ඨිය යම් දවසක ඔබ පත් වුණා නම් පින්තුනේ මේ නිවනට යන වැඩපිළිවෙලත ඔබ තුල ඔබ ලොකු පිම්මක් පැන්න ඉස්සරහට. ඒකට හේතුව ඔබ එදා තේරුම් ගත්තා ඔබට වැටහෙන මට්ටමින් හරි මේ ලෝකේ යම් ඵලයක් සැකසෙනවා නම් ඒ ඵලයේ සැකසෙන හේතු නිසා කියලා. ඒක ලොකු දිනුමක් පින්ගතනේ. මට ඕන විදිහට දේවල් කරන එකයි මං කියන විදිහට මිනිස්සු ඉන්නේ නැත්තේ ඇයි? ඔය කියන අදහසෙන් ඔබ එළියට ඇවිල්ලා ඔබ තේරුම් ගන්න පටන් ගත්ත නම් පින්ගතනේ කර්ම ශක්තියක් නිසායි මේ දේ මෙහෙම සිද්ධ වෙන්නේ කියලා. එහෙනම් ඔබ අන්නේදා පිළිගත්තා. යම් හේතු පොදියක් හැදුවොත් ඒකට ගැළපෙන ඵලයක් විද්‍යමාන වෙනවා මේ ලෝකේ. අන්නේ ඵලය භුක්ති විඳින එක තමයි මට කරන්න වෙලා තියෙන්නේ. කර්මයට ප්‍රතිසන්දිය අනිත් පැත්තට ලැබෙන නිසා. ඔන්න ඔය අවබෝධයට පත් වුණා නම් පින්වතුනේ ඔබ ඔබේ ජීවිතේ ලොකු දිනුමක් ලබා ගත්තා. ආන් ඒ දිනුම ඔස්සේ ඔබට දැන් ඉදිරියට ඇදෙන්නයි තියෙන්නේ. මම දැන් ඔබට මේ පැහැදිලි කරලා දෙන්න යන්නේ ඔබ ඔය හිතාගෙන හිටපු කෙනා වඩා ඇත්තම කෙනා කවුද කියන එක ඔබට තේරුම් ගන්න අවශ්‍ය කරන කරුණු කාරණා කීපයක්. මේ දහම අහන්න කලින් පින්දුන ඔබ හිතන් හිටපු මනුස්සරට ගොඩක් වෙනස්. ඇත්තටම ඔතන ඉන්න මනුස්සයා එදත් වෙනස්, අදත් වෙනස්. වෙනසකට තියෙන්නේ ඔබ තේරුම් ගන්න කලින් හිටියේ වෙන කෙනෙක්, දැන් ඉන්නේ වෙන කෙනෙක් නෙමෙයි. ඔබ තේරුම් ගන්න කලින් හිටියෙත් වෙන කෙනෙක්, දැන් තේරුම් ගත්ත නිසා දැන් ඔබ දන්නව හිටපු කෙනා ඒ අර හිතන් හිටපු කෙනා නෙමෙයි කියලා. එහෙනම් පින්දුන ඔතන තියෙන්නේ කායයි මනසයි. මිසක් ඔතන ඔබෙක් නෑ පින්දුන. ඔබට හැංගෙන කෙනා ඔතන නැහැ. දැන් ඔබට නමක් දීලා ඇති. ඔබ කවුද කියලා ඔබෙන් කවුරැයි ඇහුවොත් ඔබ හඳුන්වා දෙනවා ඇති යම්කිසි නමකින්. ඔබට හිතෙන ඇති පින්දුන ඔබ කාගේ හරි කවුරු හරි කියලා. දැන් ඔබේ හැපැති වඩලා ඉන්න කෙනා කවුද කියලා පොඩ්ඩක් බලන්න. ඔබේ ඥාතියෙක් නම් ඔබ කියයි මං ඒ ඥාතියට අහවලා කියලා. ඒ කියන්නේ ඔබේ පුතාය හැපැත්තෙන් ඉන්නවා නම් ඔබ දැන් කියයි මම තාත්තා කියලා. ඔබේ මහත්තයා හැපැත්තේ ඉන්නවා නම් ඔබ කියයි මම නෝනා කියලා. මං තමයි නෝනා. ඉතින් මං එයාගේ නෝනා. මං එයාගේ පුතා නැත්නම් මං එයාගේ තාත්තා. ඔය කියන දේවල් පින්තුනේ ඔය ඔබට හිතෙන දේවල් මිසක් ඇත්තරම එහෙම එකක් ඔතන නැහැ. ඔය තින ඔබට හිතන දේවල්. ඔබ හිතාගත්ත ලෝකයක් එක්ක පින්ගතුනේ ඔය හිතාගත්ත දේවල් එක්ක ඔබේ ජීවිතේ ඔබට එතනින් එහාට මූණ දෙන්න සිද්ධ වෙලා තියෙන ප්‍රශ්න ටිකක් එක්ක තමයි ඔබ ඔය පොරබදින්නේ. දැන් මෙහෙම හිතන්න. ඔබ නිකන් මෙන්න මෙහෙම හිතනවාද? දැන් ඔබ එහා පැත්තේ කවුරු හරි අපි හිතමු ඥාතියෙක් ඉන්නවා කියලා. ඔබේ පවුලේ කවුරු හරි. අපි ගමුක උදාහරණයකට ඔබේ දරුවා ඉන්නවා ඔබේ එහා පැත්තේ වාඩි වෙලා. ඔබට ඊළඟට උදා වෙන්න යන හිත මං තුනට ගණන් කරනවා. මං තුනට ගණන් කරාට පස්සේ ඔබට ඊළඟට උදා වෙන්න යන හිත ට අමතක වෙනවා ඔය ඔබේ දරුවා කියලා. දැන් මේ සුන්දේ මාසනීප තියෙන පින්නතන එකපාරට අමතක වෙනවා දේවල්. එතකොට ඩිමෙන්ෂියා වගේ රෝග හැදෙනකොට මේ තමන්ගේ පිරිස කවුද කියන එකව තමන්ට අවබෝධයක් නැති වෙනවා පින්නතන. එතකොට ගෙදර ඉන්නේ අමුත්තෝ ඔන්න ඔය ගාන්ට ඉන්නේ. ඉතින් මේ මනස හැම වෙලම හරි බයෙන් ඉන්නේ පින්නත. මේ කවුද මේ කවදාකවත් දැකපු නැති කෙනෙක් ඇවිල්ලා මගේ ඇඟෙන් එහෙම් මෙහෙම් අල්ලනවා. ඒ හරි පුදුම දුක්සහගත හරිම ඛේදනීය තත්ත්වයක් පින්නත. මේ වගේ මානසික මට්ටම් වලට මිනිසුන්ට මුහුණ දෙන්න සිද්ධ වුණාම. ඉතින් අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ ඒ වගේ අරුදව් කරන්න. නමුත් එතෙන්ටපත් නොවී ඉන්න අපිට කටයුතු කරගන්න පුළුවන් නම් ඒක තමයි පරම ලාභය. ඒකයි කිව්වේ ආරෝග්‍ය පරමාලාභ කියලා තියෙනතු. නිරෝගිය පරමාලාභම් කිව්වේ නෑනේ. ආරෝග්‍ය පරමාලාභම්. රෝගී වුණහම නිරෝගී වෙන එක නෙමෙයි පරමාලාභය. රෝගී නොවන තත්ත්වෙටපත් වෙන එකයි පරමාලාභය. අනේ ඒකයි දෙකේ වෙනස. ඒකයි හොස්පිටල් එකේක ඒක ගහලා තියෙන වෙන්න පුළුවන් සමහර. ඔබ දැකලාද රෝහල් වල ගහලා තියෙනවා. ආරෝග්‍ය පරමාලාභ නේ. ඔය කියන්නේ අසනීප වුණහම බේත් පෙට්ටක් බීලා හොඳ වෙන එක ගැන නෙමෙයි. ඒ නිරෝගී වෙන එක නේ. මේ කතා කරන්නේ ආරෝග්‍ය වෙන එක. ඒ කියන්නේ රෝග වැළඳෙන්නේ නැති තත්ත්වයට එන එක. රෝග වැළඳෙන්නේ නැති වෙන නම් පින්තුනේ මොකක් නැති වෙලා තියෙන්න ඕනේ? ඉපදිච්ච මිනිස්සෙක් ඉන්නවද ලෙඩ නොවිච්ච? එන්න නෑ. ඒ සිදුවත් මහ බෝසතාණන් වහන්සේත් පින්තුනේ අන්තිම අත්බැවෙත් අසනීපයක් බුදු වෙලත් පින්තුනේ අසනීපුනේ නේ. සුවනන ඔලකක් කොමත් තිබ්බා කොන්දේ අමාරුවක් තිබ්බා මේ සම්මා සම්බුද්ධත්වයටපත් වෙලා. එතන උන්වහන්සේට පරමලාභය ලැබිලා තිබුණ නැද්ද වෙනකොට? තිබුණා පින්වතුනි. ඉතින් උන්වහන්සේම දේශනා කරන්නේ ආරෝග්‍ය පරමලාභා කියලා. සන්තුෂ්ටි පරමන් ධන. ඒන උන්වහන්සේට ඒවා ලැබිලා නැද්ද වෙනකොට? ලැබිලා. උන්වහන්සේ ලබා ගත්තා පින්වතුනි නැවත වරක් ආපහු රෝගීන් නොවෙන්න අවශ්‍ය කරන ක්‍රමවේදය උන්වහන්සේට අනුගත වුණා. උන්වහන්සේ ඒක පරිපූර්ණ කරා. ආයේ කවදාකවත් රෝගී වෙන්නේ නැහැ. හැබැයි උන්වහන්සේට ඔලුවේ කැක්කමක් හැදෙනවා. කොන්දේ අමාරුවක් හැදෙනවා. ඒකට බේත් කරනවා. ජීවක වෛද්‍යවරයාට එන්න කියනවා. ඉතින් ඔහොම සිද්ධ වුණා. ඉතින් අපි මේ උත්සාහ කරන්න පින්නේ ආරෝග්‍ය වෙන්න. එතකොට ඔබ ඔය මම කියාගෙන ගියේ දැන් එහා පැත්තේ වාඩිලා ඉන්න දරුවා ඔබට අමතකුනොත් එකපාරටම ඊළඟ හිතෙන් ඔබට අමතකුනොත් පින්නතර ඔය ඔබේ පුතා කියලා දැන් ඒ දරුවට පින්නේ අපි හිතමු එකපාරට අර සිද වුණා වගේ කලන්ත දානවා. එකපාරට කලන්ත දාලා වැටෙනවා. මේ වාඩිලා ඉන්න පුතු එකපාරට ඉස්සරහට වැටෙනවා. ඔබට ඕක දැනෙන විදිහක් තියෙනවනේ. දැන් මෙතන සිදුවීමක් වුණානේ දැන් චුට්ටට කලින්. ඒ සිදුවීම වෙච්ච වෙලේ ඔබ හැමෝටම ඒක දැනෙච්ච විදිහකුත් ඇති. ඒ මහත්මියත් එක්ක කවුරු හරි කෙනෙක් ආවනම් එයාගේ ස්වාමි පුරුෂයා හෝ වේවා කවුරු හරි වෙන දරුවෙක් හරි වේවා පින්නදී ආවනම් ඒ කෙනාට දැනෙච්ච විදිහ වෙනස්. ඔබට හිතෙන්නේ නැද්ද එහෙම? හිතෙන්නේ නැද්ද එහෙම? ඕනම ඔබට පෙන්නන්නම් ඒක එහෙමයි කියලා. ඔය ඔබ හැපතින එක නේද පොඩ්ඩ එන්න කියන්නෝ. ඒක වෙනස් පින්තුනේ. ඒක වෙනස් වෙන හේතුව එහා පැත්තේ ඔය වාඩිලා ඉන්න කවුරු හරි ඔබට හිතෙනවා පින්තුනේ මේ මගේ කවුරු හරි කියලා. මම ඔබට පෙන්වලා දෙන්නේ බලන්න මේ දෙකේ දුකේ වෙනසක් තියෙනවා කියලා. අපි හැමෝටම ඇති වුණා අනුකම්පාවක්. බාහනේ අසනීප වෙලා ඇත්තේ වෛද්‍යවරයෙක් ඉන්නවා නම් කවුරු හරි ඔබ අතර ඇවිල්ලා පීට වෙන්න උදව් වෙන්න කියලා. ඔබට සමාන පොඩි කුතුහලයකුත් ඇතුණා ඇති. කවුද දන්නේ කොහෙද දන්නේ මටත් යමක් උදව් කරන්න පුළුවන්ද දන්නේ නැහැ. ඔබට එහෙම පොඩි කුතුහලයක් සමාහට ඇති වුණා ඇති. දැන් අර කෙළවර හිටිව කවුරු හරි මෙහෙට දුවන් ආවේ නැන්නේ. ඇත්තටම කියනවා ඔබ කවුරු කලබල වුණේ නැහැ නේ එහෙම. කවුරු කලබල වුණේ නැහැ. ඔන්න පොඩ බැලුවා කවුද මොකද වෙලා තියෙන්නේ මගෙන් ඔකරි උදව්වක් වෙන්න ඕනද? එහෙමයි. නව හිතන්න පින්තුනේ ඒ තමන්ගේ දරුවන දැන් ඔබ අම්මෙක් නම් තාත්තෙක් නම් ඔබ නිකන් කල්පනා කරලා බලන්න ඔබේ හැපැත් ඉන්න දරුවෝ එකපාරට දඩබඩෝම් කරලා කඩා වැටෙනවා ඉස්සරහ. දැන් ඔබට පුළුවන් ද මොකක් වෙලාද දන්නේ? ඇයි දන්නේ එහෙම උනේ? මොකක්ද දන්නේ කරපු කර්මය? එහෙම විපාකයක් එන්න. ඔබට එහෙමද හිතෙන්නේ? ඔබට එහෙමද හිතෙන්නේ පිටින්නේ නැත්තම් ඒ දරුව වැටෙනවා වගේ ඔබත් වැටෙනවා පිටින්නේ පුටුවේ මොකද කලබල වෙලා දැන් දරුව ඉක්මනට ගන්න ඕනේ දරුවට මොකක් හරි දෙයක් කරන්න ඕනේ දැන් ඔබ කල්පනා කරලා බලන්න ඇයි ඒ කියලා ඇයි ඒ වෙනස ඒ වෙනස තියෙන පිටින්නේ ඇත්තටම ඔය ඔබ ගාව දේ වෙනස තියෙන්නේ. ඒ කියන්නේ අපි හිතමු ඒ දරුව ගාව දේ වෙනස තියෙන්නේ නැත්නම් දරුවගේ යහපැති වාඩිලා ඉන්න අම්මා ගාවද? මම නැවතත් ප්‍රශ්නේ අහන්නම්. දරුවෙක් ඉන්නවා. ඒ කියන්නේ දරුවෙක් ඉන්නව නෙමෙයි ඇත්තටම. ළමයෙක් ඉන්නවා. හරි ළමයෙක් ඉන්නවා. ළමය කියලා කියන්නේ ඇඟෙන් පොඩි කෙනෙක්. ළමයෙක් ඉන්නවා. වයත වයසෙන් පොඩි කෙනෙක්. ළමයෙක් ඉන්නවා. ළමයා එකපාරට කඩා වැටෙනවා. පුටි වාඩිලා ඉන්න දරුවා වැටෙනවා. එහා පැත්තේ ඉන්නවා පින්ගදින වැඩිහිටියෙක්. එහා පැත්තේ ඉන්නවා මෙහා පැත්තේ ඉන්නවා. එහා පැත්තේ ඉන්න වැඩිහිටියා අම්මා. මෙහා පැත්තේ ඉන්න වැඩිහිටියා කවුරු හරි වෙන කෙනෙක් කිසිම ඥාති සම්බන්ධයක් නැති. දැන් මේ දරුවට අසනීපෙන වෙලාවේ මේ දෙන්නගේම ප්‍රතිචාරය එකයිද? එකයිද? නැහැ. ඔබ දැන් කල්පනා කරලා බලන්න ඇයි නැත්තේ කියලා. ඇයි නැත්තේ? ඒ දෙන්නගේ වෙනස තියෙන්නේ මේ ළමයා ගාවද? දැන් දෙන්නගේ ප්‍රතිචාරය එකයිද? නැහැ. එක්කෙනෙක් කරයි ආ මේ දරුවෙක් පොඩ කාගේද දරුවා? මේ දරුවා අසනීපෙලා කවුරුත් ඉන්නවද උදව් කරන්න කියලා බලලා සමහරට තමන්ට කරන්න පුළුවන් දේවල් තියෙනවා නම් කරයි. ඔළුව එහෙම වැදෙන්නේ නැනනම් පින්දින පොඩ්ඩක් අල්ලගෙන අත තියලා ඒක නවත්තයි. හැබැයි ඒ දරුවගේ අම්මා නම් ඉන්නේ පින්දින එහා පැත්තේ. එහෙම නිකන් නවත්තන්න බෑ. නේද? දඟලලා ඒ දරුවා අල්ලගෙන සමහරට අම්මගේ පපුවස හිර වෙලා හුස්ම ගන්න තමාරු වෙලා සමහරට එතන රෝගියෝ දෙන්න ඊට පස්සේ. අසනීපෙච්ච දරුවයි දරුවා අසනීපෙච්චලා නිස්ස නිසා අසනීපෙච්ච අම්මයි. ඇම්බියුලන්ස් දෙකක් ගේන්නනවා ඊට පස්සේ. එතකොට මං අහන්නේ ඔය දෙන්නගේ වෙනස මැදින් එකනගේ මතද රඳා පැවතිලා තියෙන්නේ නැත්නම් ඒ දෙන්නගේ අතරද වෙනස තියෙන්නේ? කොතනද වෙනස තියෙන්නේ? දෙන්නගේ අතර වෙනස තියෙන්නේ පින්වතුනි. ඒ කියන්නේ පින්වතුනි මේ දෙන්නගේ හිතවල මොකක් හරි වෙන දෙයක් සිද්ධ වෙනව නේද? දේවල් දෙකක් සිද්ධ වෙනව නේද? ඔය හිතේද වෙන්නේ කායේද වෙන්නේ මොකද ඔබට හිතෙන්නේ? හිතේ. ඒ කියන්නේ මෙන්න ඉන්න දරුවා මෙන්න අසනීපෙච්ච දරුව මෙන්න අම්මා මේ වෙන කවුරුද? ඥාති සම්බන්ධයක් නැති. මම දරුව අසනීපුණා. දරුව කාන්ත දැම්මා. එහෙමනේ. හිතගෙන කලන්ත දාලා දැන් මේ දෙන්නගේ ප්‍රතිචාරය එකයිද? එකයිද? නැහැ. මේ දෙන්නගේ ප්‍රතිචාරයේ වෙනස අපි එක්ස්ප්ලেইন කරන්න අපිට දැන් ඕනේ. ඇයි මේ වෙනස? මොකද්ද මේ වෙනසට හේතුව කියලා හොයලා බලන්න. අපි බලන්න කොතනද? මෙතනද? ඔබට හිතේ මෙතන කියලා සමහරක් විට. ඉතින් අපේ හාමුදුරනේ දරුවනේ. මේ අම්මගේ දරුවනේ අපේ හාමුදුරනේ. ඉතින් දරුවට එහෙම වෙනකොට අම්මෙක්ට එහෙම වෙන්නේ නැද්ද? කියලා ඔබ සමහරට ඔබට හිතේ එහෙම අහන්න. ඒ කියන්නේ මේ දරුව නිසා. කියන්නේ මේ දරුවා. මේ දරුවනේ. ඒ අම්මගේ දරුවා. ඉතින් අම්මගේ දරුවා නම් මේ දරුවා අසනීප වෙනකොට අම්මෙක් කලබල වෙන්නේ නැද්ද? කියලා ඔබට හිතේ පිඟින මගෙන් අහන්න ප්‍රශ්නය. ඉතින් ඒ නිසානේ මෙයාට එහෙම වෙන්නේ නැත්තේ. මොකද මෙයාගේ දරුවා නෙමෙයිනේ මේ. ඒ ගැන පින් අපිට හිතනව නේද? ඒ දෙන්නගේ ප්‍රතිචාරයේ වෙනසට හේතුව තියෙන මෙන්න මෙතන කියලා. නමුත් එතනද තියෙන්නේ? එතනද තියෙන්නේ? පින්දනේ දරුවා කොතනද ඉන්නේ? මෙතනද දරුවා ඉන්නේ? නැහැ. දරුවා කොහෙද ඉන්නේ? හිතේ. හිත කොහෙද තියෙන්නේ? මෙතනක් තියෙනව හිතක්. මෙතනක් තියෙනව හිතක්. මෙතනක් තියෙනව හිතක්. නමුත් පින්වතුනි මේ දරුවා කියන අදහස කොහෙද තියෙන්නේ? මෙන්න මේ හිතේ. ඒකට හේතුව පින්වතුනි දරුවා කියලා එකක් ඇත්තට මෙතන නැති නිසා. මෙතන ළමයා ඉන්නවා. අපි ළමයෙක් කියලා ගන්නේ අඩු කාලයක් ජීවත් වෙච්ච කයක් නම්. හරි ශරීරයෙන් ප්‍රමාණෙන් පොඩි කයක් අපි ළමයි කියලා ගමුකෝ සරලව. එහෙනම් ළමෙක් මෙතන ඉන්නවා වැඩිහිටියෝ දෙන්නෙක් මෙතන දෙපැත්තේ ඉන්නවා. නමුත් පින්වතුනි මේ මගේ දරුවා. අර දරුවා කියන හැඟීම එන්නේ ඔබට. දරුවා කියන හැඟීම පිටින් මේ පාර යන ළමයි ගැන ඔබට ඇති වෙන්නේ නැහනේ. ඒ හැඟීම ඔබට ඇති වෙන්නේ ඔබේ දරුවා ගැන. සමහරට ඔබට ওই හැඟීම ඇති වෙලා තියෙන ඔබේම දරුවෙක් ගැන දන්නේ නැහැ. අපි කවුද දන්නේ සමහර ඉස්පිරිතාලේ මාරුණා නම් එහෙම. නැති වෙන්න පුළුවන් පින්වතුනි. ඒකයි මම කියන්නේ. සමහරට ඔබ දරුවෙක් අරන් හදාගත්ත වෙන්න පුළුවන්. නැ සමහර ඔබේ දරුවා දන්නේ නැද්ද දන්නේ ඔබ දරුවා වරන් හදාගත්ත කියලා. එහෙමත් ඕන තරම් කේසස් තියෙනවානේ. ඒව දෙමාපියෝ කියන්නේ නැහැ දරුවන්ට. නමුත් දරුවෝ හිතන් ඉනවා මේ මගේ මම්මා මගේම තාත්තා කියලා. දැන් ඕක අනිත් පැත්තට වුණා නම් හිතන්න මේ දරුවා ඉන්නවා. මේ ඉන්නේ අම්මා, මේ ඉන්නේ වෙන කවුරු හරි මිනිස්සෙක්. මේ දරුවා අරන් හදාගත්ත කෙනෙක්. දරුවා දන්නේ නැහැ මාව අරන් හදාගෙන තියෙන්නේ කියලා. අම්මා එකපාරට කලන්ත දානවා. හරිද? දැන් මේ දෙන්න ප්‍රතිචාර දක්වන විදිහ එකයිද? නෑ. කවුද කලබල වෙන්නේ? දරුවා කලබල වෙනවා. දරුවා කලබල වෙන්නේ කවුරු කලන්ත දැම්ම නිසාද? අම්මද ඔය? අරන් හදාගෙන තියෙන දරුවා. දැන් අම්මද ඔය? නෑ. එහෙනම් අම්මා කියන හැඟීම කොහෙද තියෙන්නේ? හිතේ. අරන් හදාගත්ත කයකට පින්දුනි අම්මා කියන අදහස දාන්න බෑනේ. ඔබ කිව්වොත් එම ජෛව විද්‍යාත්මකයි කියලා ඒක. ඒක ජෛව විද්‍යාත්මක නෑනේ දැන් පින්දුනි මොකද අරන් හදාගෙන තියෙන්නේ මේ දරුවා. එහෙනම් හිතේන ඔය හැඟීම තියෙන්නේ. ඉතින් එහෙනම් පින්දුනි දරුවා කියන හැඟීම තියෙන හිතේ නම් අම්මා කියන හැඟීම කොහෙද තියෙන්නේ? ඒ තියෙනෙත් හිතේ. ඉතින් ඒක හිතේ නම් තියෙන එන ඒකනේ රූපේ තියෙන විදිහක් නෑ නේද? අන්න ඒකයි පින්දුනි මම ඔබට කියන්නේ. ඔය ඔබට දැනෙන හැඟීම ඔය මේ අම්මාය, මේ දරුවාය, මේ මහත්තයය, මේ නෝනාය ඔය කියන දේවල් ඔක්කොම ඔය හිතවලයි තියෙන්නේ කියලා. ඒ කියන්නේ කොටිම කියනවනේ පින්දුනි ඔය දෘෂ්ටිවල තියෙන්නේ. ඔය ඔක්කොම ඔබේ දෘෂ්ටිවල තියෙන්නේ. ඒ කියන්නේ අම්මේ කියලා කියන්නේ හුදෙක් දෘෂ්ටියක් විතරයි. මම මේ කියන්නේ මව් ගුණය කියලා එකක් නෑ කියලා හිම නෙමෙයි. තමන්ගේ අතින් තමන්ගේ අම්මා වරුණොත් එහෙම ඒක අනන්ත රී පාප කර්මයක්. ඒක ඒකාන්තයි. ඒකට ඔබ ගාව දෘෂ්ටිය තියෙන්න ඕනෙත් නැහැ. ඔබ මිනිස්සෙක් මරනවා ඔබ අතින් ඔබ මැරෙනවා කියලා හරි කියලා හරියනවා ඔබ කවුරු හරි මිනිස්සෙක් මරනවා කියලා අපිට ඔබ කවුරු කරන්නේ නැහැ. මම මේ නිකන් කියන්නේ. කාරණාව තේරුම් ගන්න. ඔබ කවුරු හරි මිනිස්සෙක් මරනවා. ඒ මරණ මිනිස්සේ අම්මා කියලා දන්නේ නැහැ. හැබැයි ඔබ මරනවා. අනන්ත රී නැද්ද ඒ පාප කර්මය? ඒක ඒකාන්තේම අනන්ත රීයි. මොකද ප්‍රාණඝාතය කියන කර්මය සිද්ධ වුණා. එතන හිටියේ අම්මා. ඔබ අම්මා කියලා දැනන් හිටියේ නැහැ. දැනන් ඉන්න ඕනේ නැහැ ඒකට. ඒ නිසා මව් ගුණය කියලා එකක් නැතුව නෙමෙයි පින්වතුනි. මම මේ කතා කරන්නේ මව් ගුණය ගැන නෙමෙයි. මම මේ කතා කරන්නේ මව් හැඟීම ගැන. මව් ගුණය ගැන නෙමෙයි. ගුණය කියන එක පින් මේ විශ්වයේ තියෙන එකක්. බුදු ගුණ, දම් ගුණ, සංඝ ගුණ, මව් ගුණ, පිය ගුණ, ගුරු ගුණ. ඒවා පින් මේ විශ්වධාතුවේ තියෙන දේවල්. නැවත අම්මා කියන හැඟීම පින්වතුනි ඔබේ හිතේ විතරයි තියෙන්නේ. ආන්නේ හිතේ හැඟීම තියෙන එක පින්වතුනි ඔබට ඇත්තටම කවදාකවත් ඔබට යහපතක් කරේ නැහැ. යහපතක් කරා මෙන්න මේ වෙලාවට ඔබට අම්මට සලකන්න ඕන කියලා හිතුන වෙලාවට, පිනක් කරගන්න ඕන කියලා හිතුන වෙලාවට, ඒ වෙලාවට යහපතක් කරා පින්වතුනි. හැබැයි ඒකත් පිනකින් විතරයි නැවතුනේ. ඒ කියන්නේ ඔබ පින් කරන්න සූදානම් මානසිකත්වයක නම් ඉන්නේ ඔබට ඕන වෙලාවක පින්දින ඔබ රිද්දන්න පුළුවන්. නම් රාතන් වහන්සේගේ ස්වභාවය මොකද්ද? රාතන් වහන්සේ පින් කරනවද? පව් කරනවද? නෑ. උන්වහන්සේට පින්නේ පින පව කියන දෙක උන්වහන්සේගේ හිතේ ක්‍රියාත්මක වෙන්නේ නෑ. පුණ්‍ය පාප පහිනස කියලා රාතන් වහන්සේට කියන්නේ පින්කටනේ. පින කරන්න පුළුවන් මනුස්සයෙක් රිද්දන්න පුළුවන්. අනවන්දර තේරුම් ගන්න ඒ කාරණාව. පින් කරන එක හොඳයි. දැන් අපි දකින්න ඒව පෙරහැරක් කරනවා. නේද? අපි හැමෝම මහා ශ්‍රද්ධාවෙන් පින්වතුනි මහා පුදුම පුණ්‍ය සම්භාරයක් රැස් කරගන්න දවසක් අද. අපි හැමෝම එකතු වෙලා. ඒක හරි උතුම් අවස්ථාවක් පින්වතුනි. හැබැයි ඔය හිතට පින් කරන්න පුළුවන් කියලා කියන්නේ තව එක කාරණාවක් තියෙනවා. අපි ඔය හිත සම්බන්ධයෙන් සත්‍ය. ඒක කනගාටුවට කාරණාවක්. මොකක්ද ඒ කාරණාව? ඔය හිත රිද්දන්න පුළුවන්. මොකද පින කියලා කියන්නේ පින්වතුනි පීඩාවටපත් වෙච්ච හිතක් පීඩාවෙන් නිදහස් වෙන්න ලෝකයට යහපත කරන ගමන්. ඔන්න ඔක තමයි පින කියලා කියන්නේ. පව කියලා කියන්නේ පින්වතුනි පීඩාවටපත් වෙච්ච හිතක් පීඩාවෙන් නිදහස් වෙනවා ලෝකයට අවැඩ කරන ගමන්. ඔන්න ඔකයි පව කියලා කියන්නේ. ඒකයි රහතන් වහන්සේට පිනයි පවයි කියන එක සිද්ධ වෙන්නේ නැත්තේ. මොකද ඒ හිත පීඩාවටපත් වෙන්නේ නැති නිසා. එහෙනම් ඔබට පින් කරන්න පුළුවන් මානසිකත්වයක් තියෙනවා කියලා කියන්නේ පින් ඔබව රිද්දන්න පුළුවන් මානසිකත්වයකුත් ඒකත් එක්කම තියෙනවා කියන කාරණාව අමතක කරන්න හොඳ නැහැ. ඒකයි අපි කියන්නේ පින් හැමදාම පින් කර කර විතරක් ඉඳලා හරියන්නේ නැහැ කියලා. ඒ කියන්නේ පින කරන එක අඩු කරන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. හොඳට පින් කරන්න ඕනේ. නමුත් පින් කර කර ඉන්න වෙලා තියෙන කාරණාව ඔබ නැති කරගන්න ඕනේ. ඔන්න අයිම් මේ කාරණාවට. දන්න හොඳ අවධානයෙන් අහගන්න. මොකද ඔබ ගාව පින්දින යම් ප්‍රමාණයකට හරි ඔබ ගාව මෙන්න මේ දුක් තියෙනවා නම් ඔබ ගාව හිර වෙලා ඔබට තාම හැංගෙනවා නම් පින්දින ඔබ අම්මෙක් කියලා ඔබ දුක් විඳින මිනිස්සෙක්. දැන් මම මෙතන අම්මගෙන් අම්මලගෙන් අහන්න. ඔබ ඔබේ හිතෙන් අහලා බලන්න. ඔබට හිතෙනවා නම් ඒක ගුරු මෑණිටත් එහෙමම තමයි. තමන්ට හිතෙනවා නම් තමන් අම්ම කෙනෙක් කියලා. හරි? තමන් දරුවෙක්ගේ අම්ම කෙනෙක් කියලා තමන් හිතෙනවා නම් පින්දින මට පුළුවන් ඔබව රිද්දන්න. මම රිද්දන්නේ නැහැ. නමුත් සබාදහමට පුළුවන් පින්දින ඔබව රිද්දන්න. ඔබට හිතෙනවා නම් පින්දින ඔබ තාත්තා කෙනෙක් කියලා. එහෙනම් සබාදහමට පුළුවන් ඔබව රිද්දන්න. සමහර ඔබ හිතේ මං කොච්චර හොඳ තාත්තා කෙනෙක්ද කියලා. හරි මං පිළිගන්නවා ඒක. ඔබ බොහොම හොඳ තාත්තා කෙනෙක්. ඔබ බොහොම හොඳ අම්මා කෙනෙක්. මේ ලෝකෙන හොඳම අම්මා ඔබ. මම එකඟයි. ඒත් පින්තුනේ සබාදහමට පුළුවන් ඔබව රිද්දන්න. ඔබට හිතෙනවා නම් පින්දින ඔබ ස්වාමි පුරුෂයෙක් ඔබ බිරිඳක් කියලා. ඔබ යා බොහොම ආදරෙන් ඉන්නේ ඔබේ පිරිසට. ඔබ හිතනනම් ඔබ පුතෙක් ඔබ දුවක් කියලා. පින්දින සබාදහමට පුළුවන් ඔබව රිද්දන්න. මොකද මෙන්න මේක හොඳට තේරුම් ගන්න. ඔය හැම හැඟීමක්ම පින්තුනේ ඔබේ හිත ඇතුළේ විතරයි තියෙන්නේ කියලා. ඕක ඔබේ දරුවගේ මස්සල නැහැ. ඔය ඔබේ ඔබේ පුතා කියලා හිතන් ඉන්න එක ඒ පුතාගේ මස්සල නැහැ පින්තුනේ. ඒ පුතාගේ ඇටවල නැහැ. ඇටමිදුල වල නැහැ. ඔබ හොඳටම දන්නව නේද පින්තුනේ ගෙදර එක හැලී බත්තු යන්න කියලා. මේ කාරණාව මේ නිතර කියන කාරණා මොකද තේරුම් ගන්න හරි ලේසි මේ පැත්තේ මේ කෝණයෙන් බලද්දී. එක හැලී නේද බත්තු යන්නේ? ගෙදර පස් දෙනාට. එතකොට පස් දෙනාම එකම හැලින් නේද බත් බෙදාගෙන කන්නේ? එහෙනම් කොයි අවස්ථාවේද පින්තුනේ ඒ බත් වලින් කොටසක් පුතා මස් වෙලා, ඉතුරු ටික දුව මස් වෙලා, ඉතුරු ටික අම්මා මස් වෙලා, ඉතුරු ටික තාත්තා මස් උනේ? මොදුව කෑවට පස්සේ තමන්ගේ ශරීර වලට මස් බවට පත් වෙනවනේ. නේද? ඉතින් ඒක කොයි වෙලාවද ඒ මස් උනේ? ඒකම හැලී නම් පින්තුනේ බත් ටික යුවේ. නේද? එකම හැලී වුයි බත් එක කොහොමද පින්වදනේ? අම්මා වෙලා පුතා වෙලා තාත්තා වෙලා දුව උනේ. ඔබට තේරුම් යන්න ඕනේ නේද පින්වදනේ? එහෙනම් ඔය එහෙම එකක් උනා නෙමෙයි. බත් කියලා කියන ස්වභාවය මස් කියන ස්වභාවයට පත් උනා. ඒක හරි. නමුත් ඒක දැන් පුතා අම්මා දුව තාත්තා කියන කාරණාව කොහෙද හටගත්තේ? ඒව හිතේ තිබ්බ මිසක් ඒව පින්වදනේ ඔය මස් වල නැහැ. එහෙනම් දැන් මට ඔබේ පුතාගේ අතින් අල්ලලා පෙන්වන්න බලන්න. මේ කාරණාව ගැන අවබෝධය ඔබ ඔබේ පුතාගේ අතින් අල්ලලා මට පෙන්නන්න පුළුවන්ද කරන්නේ? ඇයි කරන්න බැරි? මම හොඳට අහගෙන මං කියපු කාරණාව මං කිව්වේ නැහැ ඔබට පුතා කියලා හිතන කෙනාගේ අතින් අල්ලලා පෙන්නන්න කියලා. මං එහෙම කිව්වේ නැහැ. පුතා කියලා හිතන කෙනාගේ අතින් අල්ලලා පෙන්නන්න කියලා නෙමෙයි මං ඔබට කිව්වේ. මං කිව්වේ මොකද්ද? ඔබ ඔබේ පුතාව අතින් අල්ලලා පෙන්නන්න. පුළුවන්ද අතින් අල්ලලා පෙන්නන්න? පුළුවන්. බෑ අයියේ. පුතා කොහෙද ඉන්නේ? හිතේ විතරයි ඉන්නේ. එන අතින් අල්ලන්න පුළුවන්ද හිතේ තියෙන දෙයක්? බෑ පින්තුනේ. අන්න ඒක තේරුම් ගන්න. හොඳට තේරුම් ගන්න පින්තුනේ මේ කියන කාරණාව. මොකද එහෙම තේරුම් ගත්තොත් මෙන්න මේ සිදුවීම සිදුවෙන වෙලාවට ඔබට පුළුවන් මෙන්න මේ නිරීක්ෂකයා නිරීක්ෂණය කරපු විදිහ තියෙන මේ දයනුකම්පාව තියෙන මිනිස්සෙක් නරුමෙක් නෙමෙයි පින්තුනේ දයනුකම්පාව තියෙන මිනිස්සෙක් මේ මිනිහා දකින්න දරුවෙක් අසනීපෙලා එහෙනම් අපි දරුවට පිහිට වෙන්න ඕනේ අසනීපෙකලා දුක් විඳින මිනිස්සෙක් දරුවෙක් මේ ඔය විදියටම හිතන්න පුළුවන් නම් පින්තුනේ හැපැතින අම්මට දරුවෙක්ට අසනීපෙලා ඒ දරුවාට පිහිට වෙන්න ඕනේ නමුත් අම්මෙක්ට එහෙම නෙමෙයි නේද සාමාන්‍යයෙන් හිතෙන්නේ ගොඩාක් කලබල වෙනව නේද මෙයා කියන්නේ මේ ඉන්න අම්මලා එකට සාක්ෂිද නැද්ද මෙතන ඉන්න අම්මලා එකට සාක්ෂිද නැද්ද එහෙනම් ඇයි එහෙම වෙලා තියෙන්නේ? පුතා අසනීප වෙච්ච නිසාද? නැත්නම් මේ අසනීප වෙච්ච කෙනා පුතා කියලා හිතන් ඉන්න නිසාද? පුතා අසනීප වෙච්ච නිසාද? එහෙනම් අසනීප වෙච්ච කෙනා පුතා කියලා හිතන් ඉන්න නිසා. ඒක උපරතාවපු දුරට ඔප්පු කරනවා අපි යමු මෙන්න මෙතනට. මේ දරුවා අරන් හදාගත්ත දරුවෙක්. හරි? දරුවා දන්නේ නැහැ මම වරන් හදාගත්තේ කියලා. දරුවා ඉස්සරහ අම්මා අසනීප වෙනවා. මේ දරුවගේ මම්මද? හැබැයි දරුවා දන්නවද ඒක? දරුවා හිතන්නේ මක් කියලාද? මගේ මම්මා කියලා. එතකොට අපි තුන් මේ ඉන්නේ ඒ අම්මගේ ඇත්තම පුතා, ලොකු පුතා. මේ අරන් හදාගත්ත පුතා. හරිද? මේ අම්මා අසනීප වෙනලාට පිටින් මේ දෙන්නට මෙන හැංගීම එකද දෙකද? එකම හැංගීම එන්නේ පින්වතනේ. හරිනම් එහෙම වෙන්න බෑ නේද? අම්මා ඉන්නේ මෙතන නම් අනේ හොඳට තේරුම් ගන්න. මේ ඉන්නේ අම්මා නම්. හරිද? මේ ඉන්නේ අම්මා නම්. මේ ඉන්නේ අරන් හදාගත්ත දරුවෙක් නම්. මේ ඉන්නේ අම්මගෙම දරුවෙක් නම්. එනේ අම්මගේ කුසෙන් උපන් දරුවෙක් නම්. ඒ අම්මා අසනීපන වෙලාවේ හෝ ඒ අම්මා මරණයට පත් වෙන වෙලාවේ මේ දෙන්නටම එකම දුකක් එන්න බෑ නේද? අම්මට අසනීප වෙන නිසා නම් දුක එන්නේ පිටින් මේ දෙන්නටම එකම දුකක් එන්න බෑ නේද? ඇයි බැරි? ඉතින් අම්මා නෙමෙයිනේ මේ දරුවගේ. අම්මා නෙමෙයිනේ. අරන් හදාගත්ත දරුවෙක් නේ පිටින්. නැවත ඒ දරුවා ඒක දන්නේ නැහනේ. දරුවා දන්නේ මොකක් කියලාද? මගේ අම්මා කියලා. එහෙනම් මේ දරුවා හිතන් ඉන්නේ මොකද්ද? හිතන් ඉන්නද නැත්නම් ඇත්තටමද? ද? අනේ අපර හිතන්න මම මේ කාරණාව අහන්නේ. මේ ඉන්නේ එයාගේ ඇත්ත මම්මද නැත්නම් හිතන් ඉන්න කෙනාද? එතකොට මෙයා ඔය ඔක්කොම කොහෙද තියෙන්නේ? හිතේ තමයි පින්දෙන තියෙන්නේ. ඔය හිත ලෙඩ වෙන්නා තියෙන්නේ ඔන්න ඔය කියන රෝගෙත් එක්ක. ඔය හිත ලෙඩ වෙලා තියෙන්නේ පින්තුනෙ. මේ හිත ලෙඩ වෙලා තියෙන්නේ කොපොයි හිතන් ඉන්න දේවල් ඇත්තටම මේ ලෝකේ තියෙනවා කියලා හිතාගෙන ඉන්න නිසායි. ආගේ නිසා පින්දුනේ මෙන්න මේ පුද්ගලයා අසනීපෙන වෙලාවක මරණයට පත් වෙන වෙලාවක මරණය හෝ මරණයට සමාන දුකකට පත් වෙන වෙලාවක පින්දුනේ තමන්ගේ අම්මා කියලා හිතන් ඉන්න දරුවටත් ඒ දුක දැනෙනවා. මෙතනත් ඉතින් ඇත්තටම ඉන්නේ තමන්ගේ අම්මා කියලා හිතන් ඉන්න කෙනෙක්ව තමයි. වෙනසක් නැහැ. නැවත අපි දන්නවා ජෛව විද්‍යාත්මකව මේ ඒ අම්මගේ පුතා කියලා. ඉතින් එහෙනම් මෙතන ඉන්න සියලුම අම්මලා දැන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ. මෙතන ඉන්න සියලු අම්මලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔබේ දරුවාට අසනීපයක් වුණොත්, ඔබේ දරුවා කාන්ති දාලා ඇද වැටුණොත්, ඔබේ දරුවට අනතුරක් වුණොත්, පාරේ යන ගමන් පින්දනේ වේගෙන් අනිත් පැත්තෙන් වාහනයක් එනවා ඔබ දකින වෙලාවක, ඔබේ හදපපුව පින්දනේ එකපාරට නැවතිලා යනවා වගේ ඔබට හැඟීමක් එනවනම්, ඔය තියෙන්නේ ඔය දරුවට වෙන හානියක් අනතුරක් ගැන නෙමෙයි ඔබට ප්‍රශ්නේ. මොකද ඔය හැඟීම පහළ වෙන්නේ නැහැ පින්තුනේ ඒ දරුවා තමන්ගේ දරුවා කියලා හිතන් ඉන්නේ නැති කෙනෙක්ට. ඒ හැඟීම ඒ විදිහට පහළ වෙන්නේ නැහැ. අනුකම්පාවක් ඇති වෙයි. අර බලන්න අර දරුවට වෙන්න යන දෙයි කියලා. නමුත් ඒ දරුවට වෙන්න යන දෙයි මගේ දරුවට වෙන්න යන දෙය අතර තියෙන අපින් අහසයි පොළොවයි තරම් වෙනසක්. ඒක මෙතන ඉන්න සීලු අම්මලා සාක්ෂි. අම්මලා කිව්වම තාත්තලා කොහොමද? තාත්තලා සාක්ෂි නැද්ද? තාත්තලා සාක්ෂි. දිනනවා ඔබට හැදිලා තියෙන ලෙඩක් ඔය තියෙන්නේ. ඒකයි අපි අපේ ආරම්භ පින්තුනේ මව්ගුණ පියගුණ ගැන කොහොම ඉහලින් කතා කරනවා තමයි. නැවත් එහෙම කතා කරලා ඊටපස්සේ අපි අම්මා මරනවා. පුදුම ආරම්භ මේකනේ. අම්මා තාත්තා කියන දෙන්නව මේ තරම් ඉහලින් අගය කරන ආරාමයකට තවත් නැතුවත් ඇති සමහරක් විට. ඒකල්ලි වෙලා මොකද කරන්නේ? අම්මා තාත්තා ස්කල කිසිම අනුකම්පාවක් නැතුව මල්ල දානවා. ඔබට පුළුවන් වෙනවනේ පින් ඔබේ අම්මා මරන්න. දැයි ඒ කැලේ විතර කපලා දාන්න එපා ඉන්ටර්නෙට් එකට. ඔබට පුළුවන් වෙනවනේ ඔබේ තාත්තා මරන්න. මොකද ඒ අදහස් කරේ? මේ දරුවගේ අම්මා කොහෙද ඉන්නේ? හිතේ. ඒ දරුවගේ තාත්තා කොහෙද ඉන්නේ? හිතේ. ඇත්තරම පින්විතරේ තියෙන්නේ අම්මා තාත්තා නෙමෙයි ඔය මස්ලේ කන්දක්. සා ඒ මස්ලේ කඳ ඇතුලේ දුවනවා පිළිබඳ හිත් පරම්පරාවක්. රහතන් වහන්සේට පින්දින නැති ප්‍රශ්නයක් තියෙනවා ඔබට. හැබැයි මතක තියාගන්න සාරිපුත්‍රයන් වහන්සේ තමන්ගේ අම්මට බණ කියන පින්දින පාගමනින් වැඩියා නේද? උන්වහන්සේ ඒ වෙනකොට බොහොම කායිකව දුර්වලයි. උන්වහන්සේ දැනගත්ත දැන් පිරිනිවන් පාන බොහොම ළඟයි. බොහොම කායිකව දුර්වලයි දැන්. ඇයි පින්දින ඉතින් හිටපු කාලේ කොච්චර උන්වහන්සේ පයින් වැඩලා දෙනෝ දාහකට කොච්චර පින්දින දහම් දෙස දෙස මොනතරම් නම් සේවයක් කරපු උතුමෙක්ද? භාග්‍යවතුන් වහන්සේට දෙවෙනිම ප්‍රඥාව තියෙන උත්තමයන්න් වහන්සේ නන් පින්තුනේ එන අය ආරාමයට, ජේතනාරාමයට එන අය කවුරු ඉල්ලන නැද්ද? ඉස්සලා අහනද බුදුහාඳුරු ඉන්නවද කියලා? බුදුහාඳුරු නැහනේ, උන්වහන්සේ බැහැරට වැටලා. ආ එහෙනම් ඊළඟ කවුද ඉල්ලන නැත්තේ? ඒක තමයි ඉතින්. මේ උන්වහන්සේගේ කටරණ නිවනක් හම්බුන්නේ නැතුව ඇති කවදාකවත්? හැමදාම දහම දෙස දෙස ගමින් ගමට වැඩ. උන්වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ, උන්වහන්සේ ගුරුවරයන් වහන්සේ, උන්වහන්සේ දේශනා කරපු සත්‍ය ලෝක සත්‍යයට බෙදා දෙමින් උන්වහන්සේ ඒ ජීවිතය ගත කර ඇත. ඉතින් ඒ නිසා උන්වහන්සේගේ වයස ගත වීගෙන එනකොට ඔබ දම්සෙනේ පොත කියව ඇතිනේ. කොච්චර සේවයක් කරපු උතුමෙක්ද කියලා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයද පෙන්වන්නේ. ඇතනම් තථාගතයන් වහන්සේට තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ශාසනයක් පනවනවා කියලා සාහි ශාසනය ප්‍රවර්ධනය කරන එක. ඒකට බින්ද ඒ කාන්තම සාරිපුත්තයන් වහන්සේ නමක් අත්‍යවශ්‍යයි. මහා මොගලන් මහරහතන් වහන්සේ නමක් අත්‍යවශ්‍යයි. ඒක ඔප්ෂනල් දෙයක් නෙමෙයි. කාශ්‍යප මහරහතන් වහන්සේ නමක් පින්දින අත්‍යවශ්‍යයි. නැත්නම් කවුද සංගායනාව කරන්නේ? සංගායනාවක් නොකරන පින්දින අද අපිට අපේ ගාව ත්‍රිපිටකයක් නැහැ. ඒකයි. ඒ නිසා අපි තථාගතයන් වහන්සේ වන්දනා කරන හුස්මෙන්ම පින්තුනේ උන්වහන්සේ වන්දනා කරලා ඉවරලා ඒ හුස්ම ඉහළට අරගෙන පහළට දාන කලින් සාරිපුත්තයන් වහන්සේව, මහා මොහගලන් මහරහතන් වහන්සේව, කාශ්‍යප මහරහතන් වහන්සේව, ආනන්ද මහරහතන් වහන්සේව, රාහුල මහරහතන් වහන්සේලාව ඒ හුස්මෙන්ම පින්විතේ වන්දනා කරන තරම් වටින මහා උතුම් චරිත. උන්වහන්සේලා පින් සිද්දෙන පින් නද අපි ගාව ශාසනයක ඉතුරුලා තියෙනවා. මේ චීවරේ මම එකදවටගෙන ඉන්න පින්නේ මේ තරම් ආඩම්බරයෙන්. උන්වහන්සේලා කරපු මේ මහා කැපකිරීම නිසා. ඉතින් අපි ජීවිතය දාගෙන නොහිටියනම් මේ ආසනෙත් නැහැ, මේ ආසනෙ නැත්නම් ඔබ ඔය ආසනෙත් නැහැ නේද? ඉතින් භාග්‍යතුන්වන්ස මේ ආසනෙ ඉන්න නිසා මේ ආසනේ හාමුදුර නමක් ඉන්නවා. මේ ආසනේ හාමුදුර ඉන්න නිසා ඔය ආසනේ ශ්‍රාවකයෝ ඉන්නවා. නම් මේ ආසනේ යන ක්‍රමේ පින්වතුනේ අපිට කලින් අපේ ගුරුවරු මහ පුදුම කැපකිරීමක් කරන්නේ. අපි සිල් දනා වෙනුවෙන් ඒ ගුරුවරුන්ගේ අඩිපාරේ යන ගමන් මේ ඉන්නේ අපි හැමෝම. අන්තිම කෙනා දක්වා අද ආරාමයට කවුරු හරි ආවනම් පින්වතුනේ එයාත් එකතු වෙනවා ඒ පෙරහැරේ. එනිසාද දක්කිනේය පෙරහැර ඔබ බලන් ඉදී ඔබ බලන්න ඔබ කොහෙද පෙරහැරේ ඉන්නේ කියලා. ඉස්සරහම් වරිණ කරඬුන් වහන්සේ. ඒක මේ උතුම සාක්ෂාත් කරගත්ත මහ උතුමන් වහන්සේලා. භාග්‍යතුන් වහන්සේ ඇතුළු කොටගත් මේ නිවන පූර්ණේ කරපු මහරහතන් වහන්සේලා. ඒ තමයි අපි කරඬුන් වහන්සේ නියෝජනය කරන්නේ. ඒ කියන්නේ උන්වහන්සේලගේ මානසිකත්වයේ පෙන්වන්නේ පින් ධාතු එච්චරයි. කරඬුන් වහන්සේ නමක් තුල වැඩ ඉන්නේ මොනවද? ධාතුන් වහන්සේලා. ඒ උන්වහන්සේලගේ මානසිකත්වයේ පින්තුනේ උන්වහන්සේලට මේ ලෝකේ පේන්නේ ධාතු. උන්වහන්සේ සත්‍යව පේන්නේ නැහැ. උන්වහන්සේලා ලෝකේ දකින්නේ සතර ධාතුව. රූප ධාතුව, වේදනා ධාතුව, සංඥා ධාතුව, සංඛාර ධාතුව, විඥාන ධාතුව. ඔබ අන්නේ අර්ථෙන් ගන්න. එතකොට අපිට ප්‍රශ්නයක් නැහැ නේ ධාතුන් වහන්සේ ඇත්තද නැද්ද කියලා. උන්වහන්සේගේ මානසිකත්වයේ දකින්නකො. එතකොට ඔබ කල්පනා කරලා බලන්න මම දැන් ඒ තත්ත්වෙට දවිල්ල දින්නේ නැහැ, තාම නැහැ. ඒර ඊළඟට දකින්නවා ගුරුහාඳුරු වඩිනවා. ඒ කියන්නේ ඒ 13 වහන්සේ බවට පත් වෙන්න මානසිකත්වය හදාගන්න ක්‍රමවේදය අපිට කියලා දෙන අපේ මහ ගුරුවරයා. ඊළඟට එතනින් එහාට වඩිනවා පින්නේ සංඝ පරපුරක්. ඊළඟට ඔබ බලන්න පින්නේ ඔබ කොතනද ඉන්නේ කියලා ඒ සංඝ පරපුරේ. ඔබ මුල් හරිය දින්නේ, මැද හරිය දින්නේ, අග හරිය දින්නේ, කොයි හරිය හිටියත් කමන්නේ. කොයි හරි හරියක ඉන්නයි ඕනේ. මොකද හරියක නින්නේ, වැරදි එක නෙමෙයි. කොයි හරියක හරි ඉන්නයි ඕනේ. ඔබ බලන්න ඔබ කොතනද ඉන්නේ කියලා. ඔබ මුල් හරිය ඉන්නවද, මැද හරිය ඉන්නවද, අග හරිය ඉන්නවද? දැන් සිවණක් පිළිසක් ඉන්නවනේ පින්වතුනි. එහා පැත්තේ පුංචි දරුවෝ ඉන්නවා. පිටිපස්සට යන අනගාරික ඉන්නවා, අනගාරිකා ඉන්නවා. ඊට පස්සේ සීල ශ්‍රාවක ශ්‍රාවිකා ඉන්නවා, උවැසි ඉන්නවා, ආදිවාසීන් ඔබ දකින්නවා දැන් ඔබ බලන්න ඔබ කොතනද ඉන්නේ කියලා ඔය පෙරහැරේ සමහර ඔබ තමයි මුතුකුඩි හිලන්නේ සමහර ඔබ පැත්තක ඉඳගෙන සාදුකාර දෙනවා පෙරහැර ඔබ ඉස්සරහින් වඩිද්දි පිංගින්න ඔබ කල්පනා කරවන්න මම මේ පෙරහැරේ කොහෙද ඉන්නේ කියලා මම කියන්නේ භෞතික විඳීමක් ගැන නෙමෙයි මොකක් ගැනද මේ අහන්නේ මානසිකත්වයෙන් ඔබ කොතනද ඉන්නේ ඔය පෙරහැරේ මොකද ඔය පෙරහැරට තමයි පිටින් ඔබ සියලු දෙනා එකතු වෙන්න ඕනේ ඔබ කියලා කියන්නේ අපි හැමෝම ඔය පෙරහැර යන්න ඕනේ මොකද පෙරහැර යන්නේ බෙරහඬ මැද්දේ හැබැයි පෙරහැර කියලා ඉවර වුණාට පස්සේ බෙරහඬ මොකද වෙන්නේ පෙරහැර කියලා ඉවර වුණාට පස්සේ බෙරහඬ නවතිනවා දැන් පෙරහැර ඉවරයි පෙරහැර පටන් ගන්නේ මොකෙන්ද බෙරහනේ බෙර ගහන කලින් මොකද ඉස්සලා පිමින් මොකද පිමින් හග්ගෙඩිය ඒ කියන්නේ ඔන්න භාග්‍යතුන් වහන්සේ ලෝකෙට පහළ වුණා ඕ කියලා භාග්‍යතුන් වහන්සේ ලෝකෙට පහළ වුණා ඕ කියලා හග්ගෙඩිය පිමිනවා පිමිනවා ඒ කියන්නේ සක්වල ගලට දැනුවත් කරනවා උතුම් භාග්‍යතුන් වහන්සේ මේ ලෝකෙට පහළ වුණා ඕ කියලා එන්න සීල දෙනා පෙරහැරට එකතු වෙන්න කියලා මේ හග්ගිරේ පිමිල ඉවරනාට පස්සේ දැන් පටන් ගන්න මේ දවුල් වාදනේ සම්මැට්ටම් වාදනේ ඒ තමයි මේ දහම් හඳ දහම් බේරි නද වැයෙනවා ඉතින් සියලු දෙනා පුළු පුළුවන් ඉදිරියේ පෙරහැරට එකතු වෙනවා කළයි පෙරහැර වඩිනවා පින්වතුනේ ආරම්භයේ ඉඳන් අවසානයේ දක්වා උඩහා ඉඳගෙන පහළ දක්වා පටන් ගන්නකොට ලොකු ලොකු මානසිකත්වයක් තිබ්බේ. ඒ කියන්නේ බොහොම ඉහළ. ඉහළ හේවත් ඒ අර්ථයෙන් ඉහළ නෙමෙයි. මං ලොක්කා මානසිකත්වයෙන් තිබ්බ උඩහා ඉන්න කාලේ. ඊට පස්සේ බහිනවා පොඩ පොඩ පල්ලෙහාට. උඩහා ඉන්න පල්ලෙහාට බහිනවා. අර ගෝයන් කරලා වගේ. ඉදෙන් ඉදෙන්න පොළවට නැමෙනවා. ඉතින් පෙරහැර වැඩලා ඉවරනාට පස්සේ අන්තිමට මොකද කරන්නේ? දැන් සියලු දෙනා වහන්සේලා වැඩලා වාඩි වෙනවා නේ? වාඩිනාට පස්සේ අන්තිම බෙර ටික වාදනය කරනවා. තව කවුරු හරි ඉන්නවනම් එකතු වෙන්න කියලා. අන්තිම ටික මේ යන්නේ කියලා. දැන් අවසාන හරි ඔබට ඇහෙනවා ටිකක් බොහොම අලංකාර විදිහට ගහලා. ඇයි ඉතින් පහනක් නෙවෙන්න ඕන මෙන්න දීති කොහොමද පහන ආලෝකය? හරිම දීප්තිමත්. ඒ අලංකාරයෙන්ම අන්තිම හරි එන්නේ. ඔබ අහන් ඉන්න හොඳට. විවිධ අලංකාර වාදනය කළා ඊට පස්සේ අන්තිමට තව එපාරක් මොකද කරන්නේ? හග්ගෙඩිය නාද වෙනවා. මොකද ඒ සංඥා කරේ? බුදුහාමුදුරෝ පිරිනිවන් පෑවෝ කියලා. අනේ දෙනින් පෙරහැර අවසන්. දැන් අපිට පෙරහැරට ආයකතු වෙන්න බෑ. පෙරහැර ගිහිල්ලා ඉවරයි. අර සිංහලේ කීමනක් තියෙන පෙරහැර ගිහිල්ලා ඉවරයි කියලා. අනේකම කියන්නේ පිටින් ඔය හැම එකකම තියෙන හරි ලොකු අර්ථයක්. මම ඔබට ආරාධනා කරනවා ඔබ පෙරහැරට එකතු වෙන ලාවට ඔබ බලන්න ඔබ කොතනද පෙරහැර ඉන්නේ කියලා. ඒ වගේම ආරම්භයේ ඔබට ඇහෙන සක්කේරි හඬ ඇහෙද්දී ඔබ කල්පනා කරන ඔන්න බුදුහාඳුරෝ මේ ලෝකෙට පහළ වුණා කියලා සක්වල ගලට ඇහෙන්න මහා සීහනාදයක් ඇහුනේ. සක්හඬ සක්වල හඬ මුළු සක්වලටම සක්වලම විදහා සක්වල පීරා යන පිනිනු හඬක් ඔය නාද කරේ. භාග්‍යතුන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා සත්‍ය අපිට මුණ හම්බුන අපිට හම්බුණා කියලා. දැසේ සත්‍ය තමයි පිනි බෙර හඬ වලින් පෙන්වන්නේ ඔබට. දම් බේරි නද ඒ අතර මහා සංඝ පිරිසක් වඩිනවා පිටිපස්සෙන්. ඒ මග යන ගමන් හික්මෙන පිරිස ඉදිරියෙන් කරඬන වහන්සේ වඩිනවා. අවසානයේ පින්විතනේ පෙරහැර අවසන් කරනකොට සීල දෙනා වැඩලා ඉවරයි. අන්තිම අලංකාර සහිත බෙරනද වාදනය වෙලා අවසනවතාවට පින්වත් මහණෙනි අවසන් වරට මම ඔබ අමතමි කියලා භාග්‍යතුන් වහන්සේ පින්වන්තයවෝසේ අන්තිම හරට අන්තිම වතාවට හක් ගන්න නාද වෙලා පෙරහැර අවසන් වෙනවා. ඊළඟ සතියේ ඔබට බලන් ඉන්න වෙන්නේ ආපවසරයක් මගක් වෙනකන් සක්කඳ නාද වෙනකන්. දැන් අවසන් වුණාට පස්සේ ඔබ දන්නේ නැද්ද කොයි වෙලාවේ දායේ හග්ගෙඩි පිමින්නේ කියලා? ඒක ඔබට අදාළ කර ඔබට ඔබට අයිති කාරණාවක් නෙමෙයි එතනින් පස්සේ. දැන් ඔබට කරන්න දෙයක් නැහැ ඊට පස්සේ පින්වතුනි. අන්තිම හක්කාරයේ පිරුණ ඇහුනට පස්සේ ඔබට කරන්න දෙයක් නැහැ. හැබැයි බෙර පෙරහැර යන අතර වාරේ ඔබට කරන්න දෙයක් තියෙනවා. ඒ තමයි පෙරහැරට එකතු වෙන්න. ඒක මම කියන්නේ දෙපැත්තලා වන්දනා කර කර විතරක් ඉන්න හොඳ නැහැ. ඔබ ඔබේ අදිෂ්ඨාන ගන්න පිටින් මේ පෙරහැර දකින වෙලාවට. ඒකයි අපි මේ කරන හැම වැඩක්ම පිටින් නිහුදෙක් නිවන් ආબોධය පිණිසයි. ගුරුහාඳුර නිතරම කියන කාරණාවක් මගේ ඔළුවට හැම වෙලාවෙම එනවා. ඒ තමයි උන්වහන්සේ කියන අපින් හඳුනේ ප්‍රසාද හිතෙන් කරන පින. පිනක් ප්‍රසාද හිතෙන් කරලා ඒ වෙලාවේ කරන අදිෂ්ඨානය හරි බලවත් කියලා. ඒ නිසා අපි හැම වෙලාවෙම උත්සාහ කරනවා අපි මේ බොහොම ප්‍රසාදයේ හිත පවතින වෙලාවට ඒ බොහොම දැඩි අදිෂ්ඨාන තියන්න. අලුත් අවුරුද්ද අපි එහෙම කරනවා අපි හැමෝම එකතු වෙලා නේ. ඒ ආකාරයෙන් දේවගේ පින්තුනේ ඔබ ඔය පෙරහැර වන්දනා කරන වෙලාවට දැන් පාර දෙපැත්තේ ඉඳගෙන ඔබ පෙරහැර වන්දනා කරනවා පෙරහැර යනවා පෙරහැර එනවා මම ඔබ ෆොටෝ ගන්නවා ආදිවාසීන් මොන දේ කරත් ඔබ ගන්න පින් ඒ වෙලාවේ මහා අදිෂ්ඨානයක් මටත් උනේ මෙන්න මේ පෙරහැරට එකතු වෙන්න කියලා මම කියන්නේ භෞතිකව නෙමෙයි මානසිකත්වයෙන් පින් ඔබ මේ පෙරහැරට එකතු වෙන්න අන්තිම හක්කණ්ඩ නද වාදනය වෙලා අවසන් වෙන කලින් ඔබත් පින්තුනේ ඇවිල්ලා අපි අතර අසුන් ගන්න භෞතික වේවා භෞතික වේවා නොවේවා මානසිකත්වයෙන් අපි අතර ඇවිල්ලා අසුන් ගන්න. අනතර වෙන ඒ බුදු පිරිස අතර ඔබ එකතු වුණා වෙනවා. මම කියනකට පොඩ්ඩක් පෙරහැර ඔන්න ඔය කෝණයෙන් බලන්නත්. එතකොට අපිට තේරෙයි අලුත් කෝණකින් මේ පෙරහැර දිහා බලන්න පුළුවන් නේද කියලා. එතකොට පින්න අර පළවෙනි හක්කෙනි හක්කන නද පිඹිද්දී ඔබට මහා පුදුම සතුටක් ප්‍රසාදයක් දැනේ. භාග්‍යතුන් වහන්සේ මේ ලෝකෙට පහළ වුණා කියලා. දැන් පින්න ඔබ බලන් ඉදී අනේ අන්තිම පාර්ණ ඔක පිමින් එපා කියලා. එයා ධර්මශාලාවට ඇවිල්ලා ඒ පුතාලා බෙර ටික වාදනය කළා. අන්තිම වතාවට ඒ හග්ගෙදී පිමිද්දි ඔබේ නියම් බඩපපුණියන් නෑගේ හිරි වැටලයයි. මේ ශාසනය පිරිනිවන් පෑවා. අන්තිම මාර්ගඵල ලාභියත් ඉවරයි. ඔබ කොහෙද? ඔය අතර ඒක ගැන හිතලා බලන්න මම මේ කතා කරන්නේ වෙන කාරණාවක් ගැන. එහෙනම් දැන් එන අපි කතා වුණා පින්වතුනි මේ අම්ම කොහෙද ඉන්නේ? ආයෙත් මේ කාරණාවට. අම්ම කොහෙද ඉන්නේ? අම්ම ඉන්නේ හිතේ. එහෙනම් පුතා කොහෙද ඉන්නේ? ඒ ඉන්නේ හිතේ. ඔය අම්මා පුතා කියන දේවල් පිළිබඳව ඔබේ හිතවලට ආවට පස්සේ ඔබ ගොඩාක් දුක් විඳින මනුස්සයෙක් බවට පත් වෙනවා. දුක් විඳින හිතක් බවට පත් වෙනවා පින්වතුනි. මොකද ඔය උනේ පින්වතුනි මේ විශ්වයේ තියෙන ශක්තිය කාටවත් අයිති නැති බොහොම නිදහසේ පොදුවේ තියෙන ශක්තිය පින්වතුනි ඔබ ඔය හිත ඇතුලෙන් එකක් බවට හිතාගත්ත ස්වභාවය තමයි මෙතන ඔබට ඔය දැනෙන්නේ. ඔය ඔබ හිතාගත්ත මිසක් වෙන ඇත්තට මෙහෙම දෙයක් උනේ නැහැ මේ විශ්වයේ. අන්න ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඒක හරිනකම් මෙන්න මේ වගේ. හිතන්න මම මෙන්න මේ පෑන අරගෙන ඔබ හැමෝටම පේන්න හරි මං ඇස් පියා ගන්නවා දැන් ඔබ හැමෝම බලන් ඉන්නේ මං ඇස් පියාගෙන පේනදී මම මේක හංග ගන්නවා හරි අනේ දැන් මං ඇස් පියා ගත්තා ඔබ හැමෝම බලන් ඉන්නේ මම මේක හංග ගන්නවා මේ හැංගුවා දැන් මං ඇස්සල්ල කියනවා කෝ පෑන නැහනේ ඔක අවුරුද්ද දන්නේ නැහැ කෝ පෑන කෝ කියලා මම ඒක හැංගුවා ඔබ කවුරුද දන්නේ නැහැ පෑන කෝ කියලා මම ඒක හැංගුවා අහන්නෙම පුතා දෙන්නේ නැහැ මං පෑන මම පෑන හැංගුවා. හා කො දන්නව නම් පෙන්නන්න හා. දැන් කවුද රැවටිලා ඉන්නේ? ඔබ රැවටිලාද? ඔබ රැවටිලාද? කවුද රැවටිලා ඉන්නේ? මම තමයි රැවටිලා ඉන්නේ. මොකද මම එස්පීආගෙන මම හංගගත්ත කියලා හිතාගත්ත මිස අපිට කාගෙන්වත් මං හැංගුවේ නෑ නේද පෑන. ඔබ හැමෝම දන්නව නේද පෑන මේ මෙතන තියෙන්නේ කියලා. හැබැයි මං හිතන් ඉන්නව නේද මං ඔය හැමෝම රැවට්ටලා ඔය හැමෝගේ මැස් බඳලා පෑනත් හංගගත්ත දැන් කවුරුත් දන්නේ නැති උදේ පෑනකෝ කියලා. කවුද රැවටලා ඉන්නේ? Taman නේද පෙඟතේ. ඔන්න ඔහොම එකක් තමයි ඔය වෙලා තියෙන ඔබට හිතෙන හැම වෙලාවකම මේ මගේ පුතා කියලා. මුළු ලෝකෙම දන්නවා ඔය පුතා නෙමෙයි කියලා. ඔබ විතරයි හිතන් ඉන්නේ පුතා කියලා. මුළු ලෝකයක්ම දන්නවා පින ඔය පුතා නෙමෙයි කියලා. ඒකට මම ඔබට ඔන්න එක්ස්පෙරිමන්ට් එකක් කියන්නම් කරන්න. ඔබව අඳුනන්න නැති හන්දියක් ගාවට ගිහිල්ලා ඔය කවුරුත් දන්නේ නැහැ ඔබ ජීවත් වෙන පළාත නෙමෙයි. හරි? හන්දියක් ගාවට ගිහිල්ලා පින්වතුනි වාහනේ කියන්නේ එතකොට කවුරුත් දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. ඔබ ඉස්සලා බහින්න වාහනේ. ඊට පස්සේ මෙන්න ඔබේ දරුවා ඉන්නවා නම් ඒ වාහනේ පොඩ්ඩක් තව ඉස්සරහට ගිහලා දරුවාට එතනින් බහින්න කියන්නේ. බහින්න කියලා දැන් පිරිස ඉන්නවා, තව මිනිස්සු ඉන්නවා දැන් හන්දියේ මැද්දේ. නමුත් ඔබ ඒ කවුරුත් ඔබ වඳුනන්නේ නැහැ. ඔබ ඔබේ පුතා වඳුනනවා, පුතා ඔබ වඳුනනවා. වෙන කවුරුත් දන්නේ නැහැ ඔබ ඔබේ දරුවා කියලා. දැන් ඒ දරුවට කියන්න, දැන් මේක කරන්න එපා, මම නිකන් උදාහරණයක් ඔබට කියන්නේ. ඒ දරුවට කියනවා අපි මේ කඩයක් ඇතුළට ගිහිල්ලා ඒ කඩේ මොකක් හරි ටොපියක් හරි චොකලට් එකක් හරි හොරකම් කරන්න කියලා. හැබැයි පේන්න, මුදලාලිට පේන්න අරගෙන දුවනවා එළියට. කළා ඔබේ පිටිපස්සෙන් දුවනවා. ඔබ පව් කරගෙන යන්නේ. දැන් සාමාන්‍යයෙන් පින්න ඔබේ පුතා නම් ඒ හරිද? ඔබේ දරුවා නම් ওই කඩේ මුදලාලි ඔක්කොරම කලින් දොස් කියන්නේ කාටද? ඔබටනේ. ඒ කියන්නේ ඔබට ඒ දරුවා ඔබේ හැපැතින් දුවද්දි පින්නතනේ කෙලින්ම වෙලා තියෙන ඔබට හොඳ එකක් අහගන්න හම්බෙන්නේ මුදලාලිගෙන්. දරුවා හදාගන්න දන්නේ නැද්ද කියලා? මොකද්ද ඔය කරන්න කියලා? නමුත් පින්නතනේ ඒ අවස්ථාවේ ඔබට මුකුත් කියන්න නැහැ නේද මේ මනුස්සයා? ඇයි මුකුත් කියන්නේ නැත්තේ? එයා දන්නවද ඔය ඔබේ දරුවා කියලා? නැහනේ. ඒකයි මම කියන්නේ පින්නතනේ කවුරුත්ම දන්නේ නැහැ ඔය ඔබේ දරුවා කියලා. මේ ලෝකේ කවුරුත්ම දන්නේ නැහැ ওই කාරණාව. දන්නේ නැහැ හෙවත් පින්නේ එහෙම නෙමෙයි. දන්නේ නැහැ නෙමෙයි. එහෙම නෙමෙයි. එන ඔය ඔබේ දරුවා නෙමෙයි පින්නතනේ. මේ ලෝකේ කවුරුත් එහෙම එකක් හිත විශ්වාස කරන් ඉන්නේ නැහැ. ඔබ විතරයි එහෙම හිතන් ඉන්නේ. සමහර පින්නේ ඔබේ දරුවා දන්නේත් නැහැ. දැන් හිතන්න පුංචි මා කාලේ, අත දරුවා කාලේ. පුංචි මා අත දරුවා කාලේ පින්නේ ඉතින් කල්පනා කරලා බලන්න මෙහෙම. මෙන්න මේ දරුවා අරන් හදාගත්ත දරුවෙක් නේද? අපේ මේ උදාහරණය හැටියට මේ දරුවා හිතන් ඉන්නව නේද පින්නේ මේ තමන්ගේ අම්මා කියලා. ඇත්තටම හිතන් ඉන්නවනේ පින්නේ හරියට ඔබ හිතන් ඉන්නවා වගේ ඔබේ අම්මා කියලා. ඒ කියන්නේ පින්නේ මේ දරුවා ඉපදිච්ච වෙලාවේ ඒ දරුවට වෙන අම්මා කෙනෙක් නේද හිටියේ? ඒ අම්මා තමයි මගේ අම්මා කියලා මේ දරුවා දන්නේ නැහැ නේද? දන්නේ නැහැ නේද? එහෙනම් පින්නේ තමන්ගේ අම්මා කෙනෙක් දැනුමක් විතරයි නේද? ඒකනේ දන්නේ නැත්තේ. ඒ දන්නේ නැති නිසා නේද වෙන අම්මා කෙනෙක්ව අම්මා කෙනෙක් විදිහට පිළිගන්න පුළුවන් වෙලා තියෙන මේ දරුවට. එහෙනම් අද ඔබේ අම්මා කියන කෙනා ඔබට දැනුවක් විතරයි නේද පින්වතුනි? දෘෂ්ටියක් විතරයි නේද? නැවත ඔබේක ඇත්තටම හිතාගත්තොත් මගේ අම්මම තමයි කියලා ඔය දැනෙන හැඟීමටම ගත්තොත් පින්වතුනි. දැන් ඔබ ලෝක අමාරුවක වැටෙනවා එතනින් එහාට. එතනින් එහාට පින්වතුනි ඒ කයට වෙන සියලු දේවල් ඔබව රිද්දවනවා. ඒකයි මගේ අම්මට වෙන දෙයක් ඔබ මගේ අම්මට වෙන දෙයකට ඔබට රිදෙන්නේ නැහැ. නමුත් ඔබේ අම්මට වෙන දේවල්ට ඔබට රිදෙනවා. හැබැයි ඔබේ අම්මෙක් නෙමෙයි පින්තුනේ. ඔබේ කියලා හිතන අම්මෙක් ඔය ඉන්නේ. මම ඔබට විවිධ විදිහට ඔප්පු කරලා පෙන්නන්නේ ඔය ඇත්තනම ඔබේ අම්මා නෙමෙයි. ඔබට හිතන ඔබේ අම්මා කියලා. එහෙනම් පින් ඔබේ හිතක විතරයි ඔය තියෙන්නේ. මම ඔබට තව විදිහකින් ඔය කාරණා ඔප්පු කරලා පෙන්නන්නම්. මම කියන්න ඔබට සමහර ඔබට රූප පේන්නේ මොකෙන්ද? ඇස් දෙකෙන්. ශබ්ද ඇහෙන්නේ මොකෙන්ද? රස දැනෙන්නේ මොකෙන්ද? දිවෙන්. ගඳ තුන් දැනෙන්නේ මොකෙන්ද? නහයෙන්. ස්පර්ශය දැනෙන්නේ කයෙන්. අපි කයෙන් කියලා ගමුකෝ. අම්මා දැනෙන්නේ මොකෙන්ද? ඉතින් අම්මා ඉන්නේ එළිය නම් එළියේ තියෙන එකකින් නේද අම්මා දැනෙන්න ඕන? මොනායි කියනවා? ඔබට තේරුණා නේ කාරණා? අම්මා කොයිද? ආ මේ වෙලාවේ අම්මා පොඩ්ඩක් මතක් කරගන්න. මතකයිද හැමෝටම අම්මා? දිය තුන අතර හිටියා හෝ නොහිටියා හෝ අම්මා පොඩ්ඩක් මතක් කරගන්නකෝ. ඔන්න අම්මා මතක් වුණා. දැන් අම්මා කොයිද ඉන්නේ මේ වෙලාවේ? සමහර ඔබේ හැපැත්තේ ඇති. සමහර ගෙදර ඇති. සමහර මැරිලා ඇති. කොහේ හරි ඇතිනේ. අන්නේ අම්මනේ දැන් මතක් වුනේ. හැබැයි අම්මා ඉන්නේ ඇතුලේ නෙමෙයි කියලා ඔබට ඇතුලේ කියලා ඔබට හිතෙන්නේ නැහැ. අම්මා ඉන්නේ එළියේනේ පින්වතුනේ. මැරිලා හරි එළියේ ඉන්නේ. නේද? දැන් අන්නේ අම්මා එළියේ නම් ඉන්නේ අම්මව ඇතුළට ගන්න එකක් ඔබ ගාව තියෙන්න ඕනේ නේද? දැන් එළියේ තියෙන රූප බලන්න ඔබ ගාව තියෙනවනේ පින්වතුනේ ඇහක්. එළියේ තියෙන ශබ්ද අහන්න ඔබ ගාව තියෙනවනේ කනක්. එළියේ තියෙන ගන්ධ ගන්න ඔබ ගාව තියෙනවනේ නහයක්. නේද? ඒතර එළියේ තියෙන රස ගන්න ඔබ ගාව තියෙනවනේ දිවක්. එළියේ තියෙන ස්පර්ශ ගන්න ඔබ ගාව තියෙනවනේ කයක්. එළියේ තියෙන අම්මව ගන්න මොකෙන්ද? මොකෙන්ද ගන්න? ඔබ එළින් අම්මව ගන්නෙ මොකෙන්ද කියලා මම අහන්නේ. කෝ කියන්නකෝ ඉතින්. මොකෙන්ද ගන්නෙ? ඉත හිතෙන් වෙන්න බෑනේ බින්ද හිත නැහැනේ එළියේ. සත්‍යෙන් සත්‍ය ගලපලා කතා කරන්නකෝ. මොකද කැඳ බීලා වගේ ඉන්නේ නිකන්. සත්‍යෙන් සත්‍ය ගලපලා කතා කරන්න බින්දතුරි. ඔබ එළියේ ඉන්න අම්මා මොකෙන්ද ගත්තේ? ගන්න එකක් තියනවද? තියනවද? නෑ. එහෙනම් ඔයා කියන්නේ ඔබ මේ ඉන්නේ මගේ අම්මා කියලා. ඔබ කොහොමද එහෙම කියන්නේ මේ ඉන්නේ මගේ අම්මා කියලා? පින්නේ අම්මා එළියේ නම් ඉන්නේ. ඔබ අම්මව ගන්න ඉන්ද්‍රිය මට කියන්න මොකද්ද කියලා? ඇහෙන් ගන්නව නම් රූප, කනෙන් ගන්නව නම් ශබ්ද, දිවෙන් ගන්නව නම් රස, නහයෙන් ගන්නව නම් ගඳ, කයෙන් ගන්නව නම් ස්පර්ශ, මොකක් හරි එකක් ඔබ ගාව තියෙනවනේ අම්මව ගන්න. හවුද නැද්ද? එහෙනම් මොකක් හරි එකක් තියෙනවනේ පින්නේ තාත්තව ගන්න. තව එකක් තියෙනවනේ පින්නේ ඔබට පුතාව ගන්න, දුවව ගන්න, නෝනාව ගන්න, මහත්තයව ගන්න, සහෝදර සහෝදරියන්ව ගන්න. එහෙම ගන්න ඔබ ගාව තියෙනවද එක එක જાති ඉන්ද්‍රියන්? තියෙනවද? නැහැ. ගන්න පුළුවන් නම් ගන්න පුළුවන් මොනවා විතරද? රූප ගන්න පුළුවන්, ශබ්ද ගන්න පුළුවන්, ගන්ධ රස ස්පර්ශ ගන්න පුළුවන්. ඔන්න ඔය පහ විතරක් ඔබට ගන්න පුළුවන්. මතකයක්වත් ගන්න පුළුවන් එළියෙන්. ඔබ කල්පනා කළාට මොකද කරන්නේ? පොඩ්ඩක් ඉන්න. ඇයි ඇස් බහ ගන්න? සමකනනේ. පොඩ්ඩක් ඉන්න කතා කරන්න එපා. පොඩ්ඩක් ඉන්න. දැන් කතා කරන්නත් එපාලු. ඒ කියන්නේ ශබ්දත් මට එපා. ඇසුත් පියා ගන්න. මට රූපත් එපා. දැන් කොහෙන්ද ඔය ගන්න හදන්නේ කියන්නේ? කොහෙන්ද මතකයන් ගන්න හදන්නේ? හිතෙන්. දැන් මතකයන් හිතෙන් ගන්න හදන නිසා තමයි පිටින් ඔබ උත්සාහ කරන්නේ එළියෙන් එනව නවත්ත ගන්න. හවුද නැද්ද? හරි. එහෙනම් ඔබ පිළිගන්නවා පිටින් මතකයන් කියනවා එළියෙන් එනව නෙමෙයි කියලා. එකඟයිද? හා. ඉතින් එහෙනම් දැන් ඔබ ඉස්සරහට එනවා අම්මා. ඔබ කොහොමද දන්නේ ඔය ආවේ අම්මා කියලා? ඔබ කිව්වොත් ඔය ආවේ රූපයක් කියලා මම එකඟයි. මොකද ඔබ ගාව රූප බලන ඉන්ද්‍රියක් තියෙනවනේ. මම පිළිගන්නම් ඒක. ඔබ මට කිව්වොත් ඔය ආවේ ශබ්දයක් කියලා මම ඒකත් පිළිගන්නම්. මොකද ඔබට කන් දෙකක් තියෙනවනේ. ඔබ කිව්වොත් ඔය ආවේ ගන්ධයක් කියලා මම ඒකත් පිළිගන්නම්. එංගදනේ. මම කොච්චර ලෑස්තිද කියලා ඔබ කියනවා පිළිගන්න. ඊළඟට ඔබ කිව්වොත් රසක් ආවේ කියලා මම ඒකත් පිළිගන්නම්. ස්පර්ශයක් කියලා කිව්වොත් ඒකත් පිළිගන්නම්. හැබැයි මට එන්නපා ඔබ කියාගෙන ඔය ආවේ අම්මා කියලා. මම මේක පිළිගන්න ලෑස්ති නෑ. මොකද එංගදනේ ඔබට ඔය අම්මා ආවේ කියලා කියන්න හැකියාවක් තියෙන විදිහක් නෑ. ඇයි? ඔබ ගාව මොකද්ද තියෙන ඉන්ද්‍රිය ආවේ අම්මා කියලා කියන්නේ? ඉතින් එහෙනම් පින් ඔබ gadol භාගයක් කණේ තියන්ගෙන රංගපාන මේ කෝල් එකක් ඇවිල්ලා කියලා මාත් හා කවුද කතා කරේ කියලා අහන්න අවසානේ. මොකද ඔබ ගාව පින් කෝල් එකක් එන්න නම් ෆෝන් එකක් තියෙන්න එපායි. ෆෝන් එකක් අතේ නැති මිනිස්සයා ගඩොල් භාගයක් කන ගාව තියාගෙන එයා කතා කරනවා. මොකද කවුද? ආ ඕ අපි එන්නම් එන්නම්. හෙට එන්නම්. හෙට එහෙනම් අද මෙන්නම්කෝ. හා හොඳයි. හරි 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 කියලා දැන් ගඩොල් භාගයක් මේ. ඔක තිබ්බ පැත්තකින්. يعني ගඩොල් භාගයක් කියන්නේ පරණ ෆෝන් වලට නෙමෙයි. ඇත්තටම ගඩොලක්. අර පේවිං ගල් තියෙන. ඇත්තටම ගඩොලක්. අරගෙන පැත්තකින් තියනවා. මං අහන්නද ඔබෙන් කවුද කතා කරේ? මං අහන්නද? මොකද මම දන්නව නේද ඔබ ගාව කෝල් එන්න විදිහක් නැහැ කියලා දැන්. ඇයි මං එහෙම දන්නේ? මොකද අතේ නැත්තේ? කෝල් එන්න මොකක් තියෙන්න ඕනේද? ෆෝන් එකක් තියෙනවා. තිබ්බේ මොකද්ද? ගලක්. ගලකට කෝල් එනවද? නැහැ. එනෝ නම් එන්න පුළුවන් මොකකට විතරද? ෆෝන් එකකට විතරයි. ආ හරි. දැන් ඒක එකඟයි නේ ඔබ? හරි එහෙනම් යන් කලින් කාරණාවට. ඔබ ගාව තියෙන්නේ මොනවද? ඇස්, කන්, නහය, දිව, ස්පර්ශය දැනෙන කය. හරිද? ඔබ මට කිව්වොත් ඔන්න රූපයක් ආවා කියලා මම පිළිගන්නා. ඔබ කිව්ව සද්දයක් ඇහුණා කියලා මම පිළිගන්නා. ගන්ධයක් දැනුණා, රසක් දැනුණා, ස්පර්ශයක් දැනුණා කියලා කිව්වොත් මම පිළිගන්නා. ඔබ කියන්නේ කොහොමද අම්මාව කියලා? ඔබ ගාව අම්මා ආපු බව දැනගන්න මොකද්ද තියෙන උපකරණේ? හා? මොකෙන් බල්ලද ඔබ කියන්නේ? හිතින්මයි නේද කියන්නේ? එහෙනම් මට කියන්න අම්මා කොහෙද ආවේ කියලා. හා? හිතේනේ අම්මා වයි පින්ගතුනේ. එහෙනම් අපිට ඒකෙම ඔප්පු වෙන්නේ නැද්ද පින්ගතුනේ? අම්මා කියන්නේ හිතේ ඉන්න දෙයක් මිසක් එළියින් එකක් නෙමෙයි කියලා. ඔය ඇස් දෙකෙන් ඔබ දැක්ක සතර ධාතු විතරයි. රූපයක් විතරයි ඇහෙන් දකින්න පුළුවන්. ශබ්දයක් විතරයි පින්නේ කණෙන් අහන්න පුළුවන්. ඉතින් ඔබක පංචේන්ද්‍රියක් තියාගෙන ඔබ කියනවා මේ මම මේ ආම්මත් එක්ක ඉන්නේ, මම මේ තාත්තත් එක්ක ඉන්නේ, මම මේ මහත්තයත් එක්ක ඉන්නේ. ආ මේ මහත්තයා අද කලින් ඇවිල්ලා නේ, අනේ කොච්චර එකක්ද. ඔබ කොහොමද කියන්නේ මේ මහත්තයා ආවේ කියලා? අපි හිතමුනේ ඇත්තට මහත්තයා තමයි ආවේ කියලා. ඔබ කොහොමද ඒක කියන්නේ? නෝ ඇත්තට මහත්තයා තමයි ආවේ. නෝ ඔබ කොහොමද ඒක තහවුරු කරගන්නේ මේ මහත්තයාමයි ආවේ කියලා? එහෙම කියන ඔබට මොකද ඉදිරිපත් කරන්න තියෙන සාක්ෂි? ඔබ ඕනනම් මෙහෙම කියන්න පුළුවන්. ඕන අම්මා ආවා ගෙදර. රූපයක් ආවා මම එකඟයි. තාත්තා ආවා ගෙදර. ආයි මොකද කියන්න තියෙන්නේ? රූපයක් ආවා මම එකඟයි පිළිගන්නා. නැතම් පාටක් ආවා. හරි. ඕන මහත්යත් ආවා. දැන් මොකද කියන්න තියෙන්නේ? ආයත් රූපයක් ආවා. ඔච්චර නේද ඔබට කියන්න පුළුවන්? එහෙනම් ඇයි ඔබ කටහල්ල කියන්නේ පින්නේ බොරු මහත්යාව කියලා? මහත්ය කොහෙද දාවේ? කොහෙද මහත්යාව? හිතට. එහෙනම් මහත්ය කොහෙද ඉන්නේ? හා? හිතේ. එහෙනම් ඔය අතහරගෙන බැරිය කොහෙද ඉන්නේ? හිතේ. මේක තේරුම් ගන්න කු පුතේ. එහෙනම් ඔබට තේරෙන්නේ නැද්ද පිටින්දනේ? ඔය හිතට තියෙන අනවබෝධයක් නිසායි මම මේ කියපු කතාව ගැන තියෙන අනවබෝධයෙන් නිසා ඔබට අතහැරගන්න බැරි කියලා. මොකද ඔබට හිතෙනා නේද අනේ මම කොහොමද මගේ අම්මයි තාත්තයි දාලෙන්නේ කියලා. අම්මයි තාත්තයි දාලෙන්න එපා. අම්මයි තාත්තයි අරන් එන්න. කවුද දාලෙන්න කියලා කිව්වේ? මං කිව්වද හිත ගෙදර තියලා එන්න කියලා? කිව්වද? අම්ම කොහෙද ඉන්නේ දැන්? හිතේ. මං කිව්වද හිත ගෙදර තියලා එන්න කියලා? තාත්තා කොහෙද ඉන්නේ? ආ මහත්තයා කොහෙද ඉන්නේ? නෝනා කොහෙද ඉන්නේ? ඔබ ආදරේ ඔය ආදරේ කරන කෙනෙක් ඉන්නේ. එයා කොහෙද ඉන්නේ? එයා කොහෙද ඉන්නේ? හිතේ මං කිව්වද හිත ගෙදර තියලා එන්න කියලා? ඔය කය ගෙදර තියලා ආවත් කමක් නැහැ පිටින් හිත අරන් එන්න. මොකද හිත වෙත් එක්ක විතර අපිට වැඩක් තියෙන කරන්න. එහෙනම් ඔය කවුරුත් දාලා එන්න කියලා අපි කිව්වද? එහෙනම් ඔබට මොකද තියෙන ප්‍රශ්නේ එන්න බැරි? හා? ඔබට තේරෙනවද ප්‍රශ්නේ කොතනද තියෙන්නේ කියලා? කොතනද ප්‍රශ්නේ තියෙන්නේ? ඔබ හිතේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔබ හිතන් ඉන්නවා පින් ඔය හිතේ ඉන්න එළි ඉන්නවා කියලා. ඔබ කියනවා නම් ඔය හිතේ ඉන්න එළි ඉන්නවා කියලා මට ඔප්පු කරලා පෙන්නන්න. පින් ඔබට උසාවියේ කරන නැගලා නම් පින් කියන්න කිසිම සාක්ෂියක් නැහැ. ඔබේ කේස් එක කෙරීම ඩිස්මිස්. ඔබට උසාවියේ කියලා ඉදිරිපත් කරන කිසිම සාක්ෂියක් නැහැ. ඒක නේක හරින්නේ ඇස් පෙන් නැති මනුස්සය කියලා උසාවියේ සාක්ෂි දෙනවා වගේ. මම දැක්කා. දැන් ඇස් පෙන් නැති මනුස්සයෙක් දෙන සාක්ෂි මම දැක්කයි කියලා පිළිගන්න පුළුවන්ද උසාවියට? පුළුවන්ද? හරනම් පිළිගන්නේ අන්ධ නැති බවට වර්තාවක් කරන් එන්න කියලා කියන්නේ නැද්ද මනුස්සයෙක් ඇහිඳුරු සාක්ෂිද කියනවනම්? හා? වෛද්‍ය වර්තාවක් කරන් එන්න කියලා කියන්නේ බෑ හරනම්. අන්ධ නැති බවට. ඉතින් අන්ධෙක් ඇවිල්ලා මම ඇහෙන් දැක්ක කියලා සාක්ෂි දෙනවනම් ඔබ නිකන් හිතන්න මේ ඔබට කොහෙර පින්නේ ත්‍රිපිටකේ හැම වෙනම තැනක ආනන්ද මහරහතන් වහන්සේට එක්තරා අවස්ථාවකදී කන් ඇහෙන්නේ නැතුව ගියා කියලා. උන්වහන්සේ බීරි වුණා. හරිද? දැන් මට ඔබ කියන්න ඔබ ත්‍රිපිටකේ පෙළලා ඒක කියවන ඒවං මේ සුතං ඒකං සමයං භගවා කියලා. ඒ කියන්නේ මොකද්ද? මා විසින් මෙසේ අසන ලදී. ඔබ පිළිගන්නවද එතනින් හැර ත්‍රිපිටකේ? ඔබ දන්න ඔබ මේ පරදින්න යන්නේ මේ පාර ඉස්සරහට මාත් එක්ක ගියොත් කමක් නැහැ යන්. ඒකයි සත්‍ය ඉස්සරහ අපි ඔබට දිනන්න බෑ. ඔබ බොරුවක් කරන්න නම් මෙතනට එන්නේ පිංගුදනේ. ඔබට කවදාකවත් දිනන්න බෑ සත්‍ය ඉස්සරහ. Because the truth always wins. එහෙනස ඔබ දිනන්න බලන් ඉන්න එපා මෙතනට. ඔබ සත්‍ය වැළඳ ගන්න බලාගෙන ඉන්න. එතකොට ඔබ කොහොමද දිනන්නේ? ඔබ දිනන මං කොමන දිනනවාද? ආන්දරුත් එක තර්ක කරලා හරි මං දිනනවා. එහෙම වෙන්න එපා. ඒතර පෙරදිලාම තමයි දුවන් වෙන්නේ අනිත් පැත්තට. ඔබ එන්න පින් සත්‍ය වැළඳ ගන්න බලාගෙන. මොකද සත්‍ය හැමදාම දිනලා තියෙන්නේ. ආයි දිනන දෙයක් නැහැ සත්‍යයට. ඒකෙන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නේ. ආනන්ද මහරහතන් වහන්සේ නැත්තම් මොකද සංගායනාවෙන් පස්සේ පින් ඒවන් මේ සුතං කියලා පටන් ගත්තේ? ඒවන ත්‍රිපිටකේ එකතු වෙලා තියෙන්නේ. නේද? පළවෙනි සංගායනාවද? ඒකනේ ආනන්ද මහරහතන් වහන්සේ මහරහතන් වහන්සේට මම බාඩ පත් වෙනකන් සංගායනාව පටන් ගත්තේ නෑනේ. එදා වැඩිහිටි මහ උතුම මොකද භාග්‍යතුන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරයේ පින්තුනේ. එහෙනම් උන්වහන්සේ ඉන්න තැනේ පැය සංගායනාව කරන්න. ඉතින් ඔබ හිතන්න පින්තුනේ උන්වහන්සේ බුදුහාඳුනට අපපස්ථාන කරගෙන හිටියා නමුත් උන්වහන්සේ කන් ඇහෙන්නේ නැතුව හිටියේ කියලා ඔබ හිතමු. දැන් ඔබ පිළිගන්නවද ත්‍රිපිටකය? ඒවම් මේ සුතං කියලා හැම සූත්‍රයක්ම පටන් ගන්නකොට පිළිගන්නවද? ඇයි පිළිගන්නේ නැත්තේ? කන් ඇහෙන්නේ නැති ආනන්ද හාමුදුරුවෝ කොහොමද කියන්නේ භාග්‍යතුන් වහන්සේ මෙසේ දේශනා කරා කියලා නේද? මොකද මෙන්න ඒක ඇතුළට ගන්න විදිහක් නැහැනේ උන්වහන්සේට. එහෙනම් එකඟයිද නැද්ද? එකඟයි. ඉතින් ඔබ ඒකට එකඟයි. හතර බීරි කතාවනේ පිළිඳන ඔබ කියන්නේ. එහෙනම් ඔබ ඒකට එක වෙලා ඊට පස්සේ කියන මට බෑ මහත්යව දාලා. ඔබ ඒකට එකඟයි ඊට පස්සේ කියන මට බෑ අම්මව දාලා ඉන්න. මට බෑ තාත්තා නැතුව ඉන්න. ඉතින් තාත්තා නැතුව ඉන්න එපා, තාත්තා එක්කන් ඉන්න. තාත්තා කොහෙද ඉන්නේ? හිතේ ඉතින් හිත අරන් ඉන්න, හිත තියලා ඉන්න එපා ගෙදර. මොකද ඔබ හිත ගෙදර තියලා අවතින් ඉන්න අපිට කරන්න වැඩකුත් නෑ ඔබත් එක්ක. ඔබට තේරෙනවද මම කියන කාරණාව? එහෙනම් ඇයි ඔබට හිතෙන්නේ පිංගුදුනේ අහවල් 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 අය දාලෙන්න බෑ කියලා? ඔබට තේරුම් ගන්න ඕන පිංගුදුනේ, එහෙනම් ඔබ කොයිතරම් මෝඩ අදහසක් තුලද ඔය පිහිටලා ඉන්නේ කියලා. ඔය තියෙන තනිකර අවිද්‍යාව. මොකද අවිද්‍යාව? ඔබට හිතේ හැදෙන එක ඔබ හිතා ගන්නවා එළියේ ඉන්නේ කියලා. ඊට පස්සේ පින්නනේ කායයට වෙන හැම එකක්ම ඔබට හිතෙනවා ඔබ හිතේ හදාගත්ත එක්කෙනාට වෙනවා කියලා. ඒකයි ඔබට හිතෙන පින්නනේ අම්මා මැරුණා කියලා. ඒකයි ඔබට හිතෙන පින්නනේ මහත්තයා මැරුණා කියලා. මහත්තයා හැදුනේ කොහෙද? හිතේ. අර තිබෙ මොකද්ද? මස්ලේ කයක්. ඔබ ඒ මස්ලේ කයට දැම්ම මහත්තයා කියලා එකක්. ඔබේ මස්ලේකාර දැම්ම පින්නේ අම්මා කියලා එකක්. ඔබේ මස්ලේකාර දැම්ම පින්නේ තාත්තා කියලා එකක්. එහෙම එකක් ඒ මස්ලේකයේ නැහැ. නැවතත් මම ඔබට මතක් කරන්නම්. පින්තුනේ එකම බත් හැලියෙන් බත් බෙදාගෙන කෑවේ. එකම බත් හැලියෙන් බෙදාගෙන කාපු බත් ටික පින්තුනේ කොහොමද කොටසක් මහත්ය වෙලා කොටසක් නොවන උනේ? බත්නේ. එහෙනම් බෙදාගෙන කලිනුත් පින්න ඔබ කියලා තෝරල් ගන්න ඕනේ නේද? පොඩ්ඩයි මේ මහත්ය බත් ටික අරක. මොකද ඒක කෑවොත් මහත්ය වෙනවා. මේක කෑවොත් නෝන වෙනවා. ඒ නිසා නෝනට ඒ ටික බෙදන්න ඕනේ, මහත්තයාට අර ටික බෙදන්න ඕනේ. හ්ම්. දැන් උයදිත් එහෙම දුයන්නේ. බෙදනකොට එහෙමද බෙදාගන්නේ කියන්නේ? එහෙනම් අලගෙඩි තුනක් බෙදලා තියෙනවා, උයලා තියෙනවා. එක අලගෙඩියකින් හැදෙන්නේ දුව. ඒකෙන් වෙන කවුරුත් හැදෙන්නේ නැහැ. අනෙක් අලගෙඩියෙන් හැදෙන්නේ මහත්තයා. අනෙක් අලගෙඩියෙන් හැදෙන්නේ නෝනා. එතන නෝනා අලගෙඩියයි මහත්තයා අලගෙඩියයි දරු අලගෙඩිය තමයි අලගෙඩි තුනක් ගෙදර උයන්නේ. දැන් වැරදිලාවත් වැරදි අලගෙඩිය බෙදාගත්තොත් මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් හැමදාම ඔබ තමයි ගෙදර බත් බෙදන්නේ. නමුත් අද පණ්ඩිතකමට මහත්ය යනවා බත් බෙදා ගන්න. කළා දැන් නෝනාලගෙඩියේ මහත්ය බෙදාගෙන. දැන් ඔබ මොකද කියන්නේ? මේ හත් දෙයනේ, ඔය මොකද්ද ඔය කරන්නේ? කොන්නේ වෙවෙයි. ඔබ එහෙම කියනවාද? හදිසිව නෝන බෙදාගත්තු මහත්යලගෙඩිය. නෝනේ මොකද ඔය කරන්නේ? රැවුල වෙවෙයි. ඔබ එහෙම කියනවා. ඉතින් ඔබ කියන කතාවට හරියට මේ දෙකත් හරි වෙන්න ඕනේ. එහෙනම් ඔබේ ලොජික් එක හරිනම් ඒකත් එහෙම වෙන්න එපයි. මොකද අලගිරි නම් පින් ඊට පස්සේ නෝනා වෙන්නේ. අලගිරි නම් මාත්‍යනේ, අලගිරි නම් දරුවා වෙන්නේ. ඒක නෙමෙයි මස්ටික නම් පින් උතුනේ නෝනා මාත්‍යා දරුවා කියලා කියන්නේ. හ්ම්. එහෙනම් මාස් ආවේ මොකෙන්ද? අලගිරි එන්නේ. එහෙනම් අලගිරි තිබ්බ වෙන්න එපයි ඔය කියන වෙනස. නමුත් එහෙම නැති බව ඔබ දන්න ඕනේ පින්වතුනේ. මොකෙන් දැන් කවා ගන්න පින්වතුනේ? කරන්න එපා වැඩේ. ඔය ආදරයට කවනෝනේ. හ්ම්. අම්මා බත් පිනාගෙන බෙදාගෙන ඇවිල්ලා නේද? තාත්තා කට, තාත්තට අබුන් කටයි. හ්ම්. ඊට පස්සේ පුතාට අබුන් කටයි. නෑ දෝනිට අබුන් කටයි කියලා කවනෝනේ ඉතින්. කරන්න එමේ බව වැඩේ. ඔය ඔබ ඔපින ඔය ඔකෙන් හැදෙන්නේ ඔබව. ඔබේ පිංගාන බෙදාගත්තේ ඔබව හැදෙන ටික. ඕක පුතාට කවන්න එපා. අන්තිම ඉස්කෝලේ ගියාම යාළු hina වෙයි. මොකද වෙලා තින්නේ කියලා. මම කියන්න ඕනේ නැහැ නේද එතනින් හැන්නේ. අන්තිම වෙලාවේ ඉස්කෝලේ ගියන් කරන්නේ බාලිකා විද්‍යාලයකට ගන්න වෙයි. මම කියන එකේ විකෘති ඔබට තේරෙනවද? එහෙනම් ඔබ හිතන එකේ විකෘති ඔබට තේරෙන්නේ නැත්තේ ඇයි? මම මේ සිංහලෙන් කියන්න බෑ ඔබට හිතෙන විකෘතිය. වචන දෙපෙළ පෙළ. පින්න එකයි කියන අවදි වෙන්න කියලා. මොනවද ඔය හිතන්නේ? එහෙනම් මසක නැහැ නේද පින්නද ඔබේ දරුවා? හ්ම්? එහෙනම් කොහෙද දරුවා ඉන්නේ? කොයි හිතේද? නැවතෙන්න මෙතන කොයි හිතේද අම්මා ඉන්නේ? අරන් හදාගත්ත දරුවා මේ ඉන්නේ පින්නතර. එහෙනම් අම්මා ඉන්නේ කොයි හිතේද? මේ දරුවගේ හිතේ ඉන්නේ පින්නතර. මිසක් මෙතන නෙමෙයි අම්මා ඉන්නේ. නේද? එහෙනම් මස්වලත් නෙමෙයි නම් පින්නතරේ අම්මා ඉන්නේ. ඒ මස්වල හැදෙන හිතෙත් නෙමෙයි නම් අම්මා ඉන්නේ. එහෙනම් මේ හිතේ නම් පින්නතරේ අම්මා ඉන්නේ. ඔබට අම්මා අතහැර ගන්න කියලා ප්‍රශ්නයක් නෑ නේද පින්නතරේ මෙහෙට එනකොට? මොකද අම්මා ඉන්නේ හිතේ නම් ඔබ හිත අරන් එන්නකො හිත ගෙදර තියලා ඉන්නේ නැතුව. දැන් මොනවද එහෙනම් අතහරින්න බැරි? දැන් මොනවද අතහරින්න බැරි? දැන් අතහරින්න බැරි මොකද කියලා මං කියන්නේ? ඔබට ওই හිතෙන මෝඩ අදහස මොකක්ද දන්නවද? මේ හිතේ හැදෙන එක එළියේ තියෙන කියලා. ඉතින් අපි දහමෙන් ඔප්පු කර කර ඔප්පු කර කර ඔප්පු කර කර උඩ පෙන්වන්න හදනවා. පුතේ ඔය හැපැතිනේ අම්මයි තාත්තයි නෙමෙයි කියලා. ඔබ ඥානවන්තයි නම් ඔබට මේවා තේරෙනවා. ඒකට තමයි ප්‍රඥාව ඕනේ. ප්‍රඥාව හොඳට වැඩෙන්න තමයි පින ඕනේ. බෝධිසත්වයන් වහන්සේ බෝධිසම්භාර ධර්ම පුරනවා කියලා කියන්නේ පින්තුනේ කියලා කළේ උන්වහන්සේගේ මේ මහා ප්‍රඥාව අවදි කරගන්න අවශ්‍ය කරන පුණ ශක්තිය එකතු කරගත්ත එක. ඇස්ලේ මස් කන් දදිදී පින්තුනේ උන්වහන්සේ කරේ උන්වහන්සේගේ ප්‍රඥාව අවදි කරගන්න අවශ්‍ය කරන පුණ ශක්තිය එක්කසු කරගත්ත එක. මොකද නිවන් දකින්න තියෙන ප්‍රඥාවෙන්. නිවන කරගෙන පින්න ප්‍රඥාවෙන්. ඔබට ප්‍රඥාව කොච්චරද පිහිටලා තියෙන පින්නේ ඒ තරමට ඔබ නිවනටපත් වෙලා තියෙන්නේ. ඒක අපි දවසක් කතා කරේ තියෙන්නේ ප්‍රඥාව උදෙසා කරන හැම දෙයක්ම කරන්න කියලා. නම් ඔබ දකින්න පින්නේ මෙන්න මේ කියන කතාව කරුණාවෙන් ඔබ කෙරෙහි මං කෙරෙහි නෙමෙයි ඔබ කෙරෙහි කරුණාවෙන් දකින්න. දැන්ම නම් ඔබ නැවත ඔබෙන් අහන කවුද ඔබේ හැපැති වඩ්ලයින්? අම්මද? තාත්තද? දුවද පුතාද? නෝනාද මහත්තයාද? කවුද එහා පැත්තේ ඉන්නේ? ඔය එහා පැත්තේ කවුරුත් නැහැ නේද පින්වතුනි? ඔය තියෙන අලගෙඩියක් නේද? හ්ම්? පේන්නද මේ අලගෙඩියක් වගේ ඉන්න හැටි? ඔය දෙමින අලගෙඩියන මිදින් පුටුවකට වාඩි කරලා තියෙන්නේ. නමුත් ඔබ ඒකට කියනවා නේද මේ අම්මා කියලා. මේ තාත්තා කියලා. පින්වතුනි, ඔය ඔබේ හිතේ හැදෙන අදහසක් නෙමෙයිද? ඔබේ හිතේ හැදෙන අදහස ඔබ ප්‍රොජෙක්ට් කරනව නේද පින්වතුනි එළියට? හරියට මෙන්න මේ තිරේ වගේ. මම ප්‍රොජෙක්ටර් එකකින් ආලෝකය ප්‍රක්ෂේපණය කරනවා පින්වතුනි තිරයකට. එතකොට ඔබට හිතනවා තිරේ තමයි කට්ටිය ඉන්නේ කියලා. දැන් මේ දේශනාව පේනවා නම් එළි තිරේ හරි මේ තිරේ හරි ඔබ ඒක දිහා බලන් ඉඳි ඔබට හිතනවා පින්වතුනි තිරේ තමයි දැන් ස්වාමීන් වහන්සේ ඉන්නේ කියලා. ඔබ හොඳටම දන්නව නේද පින්වතුනි? ලෝකෙ ගැන දැන අවබෝධයක් යම් තරමකට තියෙන ඔබ සියලු දෙනා දන්නව නේද පින්වතුනි? නෑ නෑ තිරේ එතන නෙමෙයි. තිරයක් මිසක් හාමුදුරුවෝ එතන නැති බව. නමුත් ඔබට හිතන්න මෙතන හාමුදුරුවෝ ඉන්නවා කියලා. එතන නැති වුණාට. හා දැන් හාමුදුරුවෝ LED wall එකේ ඉන්නවද? මේ ගහලා තියෙන projector screen එකේ ඉන්නවද හාමුදුරුවෝ? කොහෙද ඉන්නේ හාමුදුරුවෝ? මෙතන නේ. මේක තමයි ප්‍රශ්නේ. හාමුදුරුවෝ ඉන්නේ මෙතන නේ. කොහෙද හාමුදුරුවෝ ඉන්නේ? මේ නම මේ මොකද මේ තියෙන්නේ? මේ අලගෙඩියක් පින්නද මේ? අයිය ඔබ පූජා කරේ? මේ ඔබ පූජා කරපු දේවල් තමයි මේ තියෙන්නේ. ඔබ පූජා කරන්නේ හාල් මේවා පොල් කිරි හ්ම්. තව පූජා කරපු දේවල් කියන්න බං පරිප්පු සෝයා හ්ම්. ඔය ඔබ පූජා කරපු දේවල් තමයි මේ හාමුදුරුව නෙමෙයි. මේ දින ඔබ පූජා කරපු දේවල් අපිට දකින්න බැරි දෙයක. දව හිතින් අත උස ගන්නක පොල් පූජා කරපු අය. හිතින් අත උස ගන්න. ආ ඔය තමයි මේ තමයි මේ ගාපු පොල්. ගාපු පොල් දැන් කාපු පොල්. එහෙම මේ තියෙන. ඔබ හාල් පූජා කරා නම්, හාල් ඇටැක් කරේ පූජා කරා නම් මේ හාල්. හාල් දැන් බත් උනා, බත් මස් උනා. ඔබ කිරි පූජ කරා නම් ඒක වැළඳුවා නම් එමේ නද ඔබට පේන්නේ නැහැ හාල් විදිහට බත් විදිහට පේන්නේ නැහැ දැන් ඉතින් පිටින් හිත මෙහෙම හිතන්නකො උදේ කාපු කෑම හවස වෙද්දි කොහොමද පිට වෙන්නේ අර පාට පාට බත් පිං ගන්න බෙදාගත් විදිහම යනවා දනින් පැත්තෙන් කොයි පාටින් කෑවත් යන්නේ කොයි පාටින්ද ඔබ දන්නවනේ කොයි පාටින්ද යන්නේ කියලා පිං අතනේ ඒ කියන්නේ එකම දේ පිළිබඳව සැකස්ම වෙනස් කරාම වෙනස් නේද? හ්ම්? එහෙනම් ඔය සැකස්මක වෙනසක් විතරයි නේද පින්වදන ඔය තියෙන්නේ? එහෙනම් මං වැරදිද ඔබට කියাদি මේ අලගෙඩියක් කියලා? මං වැරදිද? මේ හාල්ගෝනියා කියලා කියাদি වැරදිද මං? වැරදිද? මේ තියෙන්නේ හාල්ගෝනියා තෙල් පොල් ගෙඩියක් ඈ අලගෙඩියක් අරගෙන එකට එකතු කරලා වෙනස් කරලා මෙන්න මේක අස්සේ දැම්මට පස්සේ ඇතුළට ගියාට පස්සේ ආය වෙනස් වෙනවා ඒ ටික. ආය වෙනස් වෙලා බින්නේ මේ විදිහට හැකසලා තියෙන ඔච්චරයි. එතන හාඳුරු කොහෙද ඉන්නේ? මේ හාඳුරුවද? හා ස්ක්‍රීන් එකේද හාඳුරු ඉන්නේ? ඒක නම් නැහැ කියනවා. මෙතන හාඳුරු කියනවා. හාඳුරු කොහෙද ඉන්නේ? ඔබේ හිතේ ඉන්නේ හාඳුරු. අය ඔබ ගාව තියෙනවද හාඳුරු රිසෙප්ට් එකක්? එතන හාඳුරු ඉන්ද්‍රියක් තියෙනවද ඔබ ගාව? රූප බලන්න නම් ඇහක් තියෙනවා, ශබ්දාන කනක් තියෙනවා, ගන්ධ ගන්න නහය තියෙනවා, දිව ගන්න රසක් තියෙනවා, කය ගන්න ස්පර්ශ ගන්න කය තියෙනවා, හාඳුරු ගන්න මොකක්ද තියෙන්නේ? මොකුත් නැහැ නේද? එහෙනම් හාඳුරු ඉපදුනා නම් කොහෙද ඉපදුනා වෙන්න ඕනේ? හිතේ. ඉතින් එහෙනම් ඒ විදිහටම නෙමෙයිද පින්දුන ඔබේ කාර් එකත්? ඔය දින යකඩ ගොඩක් නේ. ඔය දින පින්දුන සතර ධාතුව. නවතෝ සතර ධාතු ওই විදිහට සකසලා තියෙදි ඔබේ හිතේ හට ගන්නවා පින් අදහසක් කාර් එක කියලා. එහෙනම් අපිට කාර් එක අතහැර ගන්න බැරි නම් අතහැර ගන්න බැරි එක අරන් එන්න අතහරින්න එපා. මොකද අතහැර ගන්න බැරි එක කොහෙද තියෙන්නේ? හ්ම්? හිතේ. ඉතින් ඒක අපි කිව්වේ නැහැ නේ තියෙන්න කියලා. ඒක අරන් එන්න. ඇත්තටම ඔබ කාර් එක දැකලා නැහනේ. ඔබ ඔය එළිය තියෙන කාර් එක දැක්කේ නැහැ නේ පින්වතුනි. ඔබ දැක්කේ හිතේ හටගත් රූපයක් නේ. ඉතින් ඒ ටික තියලා ඉන්න කියලා කිව්වේ නැහැ නේ අපි. ඒ ටික අරන් එන්න. ඉතින් ඒකයි මම මේ අහන්නේ. සාසනයකට එන්න ඔබ කැමති නම්. සාසනයක් කරන්න ඔබ කැමති නම් පින්වතුනි මොකද අතහරින්න තියෙන්නේ? ආ එදා ඉඳන් ඔබට මේ කියන මන්ත්‍රයක් මේ තියෙන්නේ. සම්බුද්ධ සාසනයක පින්වතුනි අතහරින්න දෙයක් නැහැ. සම්බුද්ධ සාසනයක තියෙන්නේ අතහරින්න දෙයක් නැති බව අවබෝධ කරගන්න. ඒක කොච්චර වෙනස්ද පිළිගන්න අතහරින එකට වඩා. අතහරින දෙයක් දැන් තියෙනවද පිළිගන්න ඔබට? දැන් ඔබම තේරුම් ගත්තා නම් අම්මා කියලා කියන්නේ හිතේ හටගන අදහසක් කියලා. දැන් අම්මව අතහරින්න මොකද කරන්න ඕනේ? දැන් ඒ අවබෝධ දෙකම ඔබට තේරෙනවද පිළිගන්න? අම්මෙක් නැහැ කියලා අතහරින්න. හිතේ හටගන්න අදහසක් විතරයි කියලා. ඉතින් ඕක තේරුම් ගත්තට පස්සේ දැන් අතහරින්න ඉන්නේ කවුද? කවුද අතහරින්න තියෙන්නේ? කවුරුත් නෑ අතහරින්න. එහෙනම් ඔය අතහරින්න බෑ කියලා කියන පිරිස පින්වතුනි අවබෝධයට පත් වෙලා නැති එකයි විතරයි තියෙන්නේ. එච්චරයි. එහෙනම් එයා මොකද කරන්න ඕනේ? අවබෝධයට පත් වෙන්න. අන්න ඒකයි කියන්නේ පින්වතුනි සම්බුද්ධ සාසනය කියලා කියන මම වෙනස්ම වැඩ පිළිලක් පින්වතුනි. මේක අතහරින්න කිසිම දෙයක් නෑ. එහෙනම් ඔබ මගෙන් අහන්න එපා ඔබ හන්දලා කොහමද ඔහම අතහැරලා ඉන්නේ කියලා. අපි මුකුත් අතහැරියේ නැහැ. අල්ලන් හිටියේ පුස්සක් කියලා විතරක් තේරුම් ගත්තා. ඒ කියන්නේ මේ අල්ලන් හිටින් මෙන්න මෙහෙම හිටියේ. ඔහොම. ඔහොම හිතන් ඉඳලා හිටියේ අල්ලන් ඉන්නේ කියලා. මෙහෙම නේ. මම මොකද මේ අල්ලන් ඉන්නේ? මම මොකද මේ අල්ලන් ඉන්නේ? මුකුත් නැහැ නේද? නම් හිතන්නක මම හිතන් ඉන්නවා කියලා මම මේ රත්තරන් අල්ලන් ඉන්නේ කියලා. එකකටකින් රත්තරන් අනිකකින් මගේ රත්තරන් හ්ම් දැන් කෝකද අතහැරගන්න බැරි කෝකද අතහරින්න ඕනේ මම හ්ම් කෝකද අතහරින්න ඕනේ මොකද අතහරින්න දෙයක් නැහැ නේ පින්වතුනි අවබෝධ වෙනකොට තේරෙනව නේද ආ මොකුත් නැහැ නේ ඕක නේද පින්වතුනි තේරුම් ගන්න තියෙන්නේ අන්න ඒ උදෙසා දහම අහන්න ඒ උදෙසා ප්‍රඥාව දිනු කරගන්න පින්වතුනි ඒකයි මේ දුක් විඳ විඳ කරන්න දෙයක් නැහැ මේකේ. මේ ගමනාන්තය මේ ගමන කෙරවල කරන තැන අමෘතය නම් තියෙන්නේ. යන මග දිගේ පිංගුදේ බිඳුවක් දෙකක් හරි තියෙන්නේ නැහැ අමෘතය. ඔය පාර දිගේ නෙවතන්ට අරන් ගියේ. පැණි හැලියක් නම් පින්වතුනි මේ මේ ගමන කෙලවර තියෙන්නේ. ඔය මුට්ටිය එතෙන්ට අරන් යන අතරේ බිංදු දෙක තුනක් හරි මග දෙකේ හැල්ල තියෙන්න එපැයි. අපි ඒව රස විඳින විදිහ යන්නේ නෙමෙයි. මිසක් මේ දුක් විඳින යන ගමනක් නෙමෙයි මේ තියෙන්නේ. පුදුම සැපවත් ගමනක් මේ යන්න තියෙන්නේ. මොකද අපිට අතහරින්න මොකුත් නැහැ. එහෙනස ඔබ දඟලන්න එපා අතහරින්න. ඔබ දඟලන්න පින්වතුනි අවබෝධ කරගන්න. ඒතර අවබෝධ වෙනකොට ඔබට තේරෙනවා අතහරින්න දෙයක් නැහැනේ. හිතෙන් හිතන් හිටියා විතරයිනේ තියනවා කියලා. ඇත්තටම බලන් ගියාම එහෙම එකක් නැහැනේ. දැන් මොනවද අතහරින්න තියෙන්නේ? මේ තමයි පිළි මම දන්න බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්ම. උන්වහන්සේ ශාක්‍ය වංශිකයෙක් පිළිඳි උන්වහන්සේ මහා පුදුම ප්‍රඥාවන්තයෙක්. උන්වහන්සේ කොච්චර දුෂ්කර ක්‍රියා කළා ධර්ම හොයාගත්තත් එන්නතනේ උන්වහන්සේ අපිට කොයිතරම් ආදරේද කියලා කියනවා නම් උන්වහන්සේ අපිට දුන්නේ නැහැ පිළි මේ දුක් විඳින පාරක්. දැන් මරොබර කියන්න පිළි අම්මෙක් තාත්තෙක් අපි හිතන් අම්මෙක් තාත්තෙක් පිළි බොහොම දුප්පත් කියලා. හරි? දුප්පත් ජීවත් වෙන ජෝඩුවක් පිළිඳින දුක් විඳින සල්ලි හම්බ කරනව නේද පිළි දිවාරය නොබල මහන්සියලා. ඒ සල්ලි හම්බ කරන්නේ තමන්ගේ දරුවන්ට කොහොම ජීවත් වෙන්න පුළුවන් වෙනද? ඒ විදිහටම දුක් විඳලා ජීවත් වෙන්නද? සැපෙන් ඉන්න නේද පින්නේ? ඒ තරම් මහන්සියෙන් නැතුව. ඒ තරම් දුක් විඳින්න නැතුව. මොකද සමහරට ඒ දෙන්නට පින්නේ පොඩි කාලේ අධ්‍යාපනයක් ලබා ගන්න තරම්වත් ඒ පවුල්වල අපිටම යමක් කමක් තිබෙන්නේ නැති පවුලක්. ඒ නිසා බොහොම දුක් ගැහැර විඳ විඳ පොල් කඩ කඩ හරි බොහොම දුක් විඳින කුලී වැඩ කර කර පින්නේ ජීවත් වුනේ. කී කී හරි හම්බ කරගත්තා. දැන් හම්බ කරලා පින්නතුනි දරුවන්ට ඒගොල්ලෝ යමක් ඉතුරු කරලා දැන් දරුවන්ට උගන්වනවා. සාමාන්‍ය ලෝකේ යන ක්‍රමයනේ මේ තියෙන්නේ. ඒ උගන්වන්නේ පින්නතුනි ඉගෙන ගන්න බැරුව දුක් විඳලා අපි හම්බ කරපු අපි ඉගෙනගෙන පහසුවෙන් යමක් හරි හම්බ කරගන්න දරුවන්ට ක්‍රමේ හදලා දෙනවා. ඉතින් පින්නතුනි සාමාන්‍ය අම්මා තාත්තා කෙනෙකුත් ඔහොම නා. ඔබ නිකන් හිතන්න මේ බුදු අම්ම කොහොමදද කියලා. කෝටියක් අම්මාවරුන්ගේ ආදරයවත් සමකරන්න බැරි තරම් ආදරයක් තියෙන බුදු අම්ම කොහොමදද කියලා ඔබ හිතලා බලන්න. උන්වහන්සේ නම් පින්නේ දුෂ්කර ක්‍රියා කරා. අවුරුදු 6ක් තිස්සේ පින්නේ නොකා නෙමි දුක් විඳා. තල්ලැටයක් අරගෙන පින්නේ කෙස් ගහක් ගන්න පින්නේ. ඇඟෙන් ඇදද උන්වහන්සේ බැලුවා පින්නේ මේ දුක් දිදී මේක කරන්න පුළුවන්ද කියලා. නමුත් මේ ඔබ මේ කතා කරන්නේ ඒ බෝධිසත්වයන් වහන්සේ. නමුත් පස්සේ පින්නේ බුදු වුණේ භාග්‍යතුන් වහන්සේ. ඒ භාග්‍යතුන් වහන්සේ ඔබට කොයිතරම් ආදරේද කියනවා නම් පින්නේ ඔබට අතහැරීමේ දුකවත් දුන්නේ නැහැ උන්වහන්සේ. ඒක ඔබ මම දන්නේ නැහැ පින්නේ ඔබ ඔබ ඔබට තේරිලාද තියෙන්නේ කියලා මේ භාග්‍යතුන් වහන්සේ කියලා කියන්නේ මොන තරම් මහා ප්‍රඥා ස්කන්ධයක්ද කියලා. උන්වහන්සේගේ මහා අහස තරම් පින්නේ තියෙන දයනුකම්පාව ඔබට මම දන්නේ නැහැ තේරිලාද නැද්ද කියලා. මම නම් දකින්න පින්නේ මේක මේ වැඩන හුස්මක් හුස්මක් ගානේ. ඔව් ඔබට තේරුම් කරලා දෙන්න මම මේ උත්සාහ කරන්නේ. බුදුහාඳුරෝ කියලා කියන්නේ කවුද කියලා. මේ දුක් විඳගෙන හම්බ කරා තමන්ගේ දරුවන්ට දුක් විඳින්න නැතුව සතුටින් ඉන්න පුළුවන් වෙන්න. උන්වහන්සේ පින්නේ බෝධිසත්ව කාලේ අතහැරලා දාලා ගියේ තමන්ගේ ප්‍රියාදර බිරිඳයි. තමන්ගේ කුළුඳුල් දරු පැටියයි පින්තුනේ දකින්නවත් නැතුව කියලා අපි අහලා තියෙනවා. මොකද දැක්කොත් එහේ මේ බන්ධනේ මාව අහු වෙනවා මට ඊට පස්සේ ආපහු යන්න බැරි වෙයි කියලා පින්තුනේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ හිතුණලුනේ. ඉතින් ඒ තරම් ආදරණීය මිනිස්සෙක් කියලා කියන්නේ පින්තුනේ කොහොම අතහැරලා දාලා යන්නේ නැද්ද? ඉතින් අන්න ඒක තමයි අතහැරියේ. අතහැරී බෝධිසත්වයෝ බුදුහාඳුර අතහැරියේ නැහැ. බුද්ධත්වයේ අවබෝධ කරගත්ත පින්වතුනි අතහරින දෙයක් තිබෙන්නේ නැහැ කියලා. ඔබට තේරෙනවද නැහැ මම කියන දේ? අන්නේ ඒ පරිද්දෙන් පින්වතුනි මේ ධහම අවබෝධ කරගත්ත මේ මහා උතුමාගේ ශාසනයක පින්වතුනි ඔබට අතහරින දෙයක් නැහැ. ඔබ මට පෙන්වලා දෙන්න පින්වතුනි ශාසනය කොහෙද උන්වහන්සේ අතහරින කිව්වේ කියලා. ඉදන් දුක්ඛං පුබ්බේ අනනසුතේ සදම්මේසු චක්කුං උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විද්‍යා උදපාදී ආලෝක උදපාදී කෝ අතහරින්න කිව්වා? ඉදන් දුක්ඛ සමුදයං අරිය සත්‍යං පුබ්බේ අනනසුතේ සදම්මේසු චක්කුං උදපාදී ඇහැ පහළ වුණා, ඥානය පහළ වුණා, විද්‍යාව පහළ වුණා, ආලෝකය පහළ වුණා කෝ අතහරින්න කිව්වා? ඉදන් දුක්ඛ නිරෝධං අරිය සත්‍යං පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදී ඥානං උදපාදී විද්‍යාව උදපාදී ආලෝක උදපාදී කෝ අතහරින්න කිව්වා? ඉදන් දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරිය සත්‍යං පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදී ඥානං උදපාදී විද්‍යාව උදපාදී ආලෝක උදපාදී කෝ අතහරින්න කිව්වා? ඔය අතහරින්න මේ පින්දනේ කිව්වේ. ඇහැ පහල කරගන්න මේ තියෙන්නේ කයක්, දුක්ඛයක්. ඕක දැක්කනම් ආය අල්ලගන්න දෙයක් නැති බව තේරුම් ගන්න කියලා. ඒ මේ දුක් විඳගෙන හම්බ කරපු තාත්තා, ඒ අම්මා අපිට දුක් නොවිඳ නිවන් දකින්න පාර කියලා දුන්නා. ඒ නිසා ඔබ දුක් විඳලා ඕක කරන්න ඕනේ නැහැ. ඒක මං hina musu muhune මේ ගමන යන්නේ. ඔබට තියෙන පළමු කොටම මේ ගුරුවරුන්ව විශ්වාස කරන්න. ඔබට තාම මේක හරියටම තේරෙන්නේ නැත්නම් මේ ගුරුවරයෙක්ව තෝරගෙන ගුරුවරයා විශ්වාස කරන්න. ඊට පස්සේ ගුරුවරයා කියන දේ කරන්න. ඒ ගුරුවරයා කියන දේ කරන්න පටන් ගත්තට පස්සේ පින් ඔබට පොඩ පොඩ මේක තේරුම් ගන්න පටන් ගන්නවා. අන්න එතකොට ඔබට තේරෙයි අතහරින්න දෙයක් නැහැ. මෙච්චර කාලයක් අල්ලන් හිටපු දෙයක්වත් නැහැ කියලා. අන්න ඒකම තමයි මේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා කියන්නේ. අනාත්මයි කියලා කියන්නේ පින්නේ කොහොමද? ඔතන එකක් නැති බවනේ. ඉතින් නැති එකක් කොහොමද අල්ලන්නේ? ඔන්නෝක තේරුම් ගන්න උත්සාහ ගන්න. ඔන්නෝක තමයි ඔබේ විමුක්තිය. ඒ නිසා බොහොම සතුටෙන් බොහොම විනෝද පාටිදා දැනෙමෙ මම කියන්නේ. බොහොම සතුටෙන් පින්දනේ බොහොම හිතේ නිෂ්කලංකව යන්න පුළුවන් ගමනක් මේ නිවන් මාර්ගය කියලා කියන්නේ. මේකට දුක් විඳින දෙයක් නැහැ පින්තුනේ. ඒක මේක අතහරින දෙයක් නැත්තේ. හැබැයි නිකන් ඉඳලා කරන්න හරියන්නේ නැහැ. නිකන් ඉඳලා කරන්නත් බෑ. ඔබ අවබෝධ කරගන්න උත්සාහ කරන්න ඕනේ පින්තුනේ. ඔබ අල්ලන් ඉන්න දේවල් මොනවද කියලා. අන්න ඒක හිතන්න ඔබ මහන්සි වෙන්න. තමල්ලාට ඔබ අවසන් වශයෙන් මේ කියන්න මොකද කාලේ අවසන් වෙලා තියෙන නිසා. සමහල්ලාට ඔබ ඇවිල්ලා කියනවා මෙන්න මේ වගේ කතා. ස්වාමීන් වහන්ස මම බණ භාවනා කරද්දි මට එක එක ඒවා මතක් වෙලා එනවා. අම්මා මතක් වෙනවා, නෝනා මතක් වෙනවා, තාත්තා මතක් වෙනවා, දරුවෝ මතක් වෙනවා. ඉතින් මම කොහොමද කර්මස්ථානේ වඩන්න කියලා. පින්විතනේ ඒ වගේ වෙලාවට මගෙන් නම් විවිධ අවස්ථාවල උපදෙස් ගන්න අයට මම කියන්නේ ඒක නම් මතක් වෙන එක අමතක කරන්න එපා. ඔබට මතක් වෙන ඔබේ ප්‍රියාදර බිරිඳව නම් බිරිඳව අමතක කරන්න හදන්න එපා. බිරිඳ කියන්නේ කවුද කියලා මතක් තේරුම් ගන්න උත්සාහ කරන්න. මොකද අමතක කරන්න දෙන්නේ නැහැ හිත. නේ? ඒ වෙලාවට කරන්න තියෙන්නේ ඌරගේ මාළු ඌරගේ තියලම කපන්නයි තියෙන්නේ. ඒ කියන්නේ බිරිඳට ඌර කිව්ව නෙමෙයි මේ. ඒ වෙලාවට කරන්න තියෙන්නේ බිරිඳව නම් ඔබට මතක් වෙන්නේ. බිරිඳ වනාහි කවරෙක්ද? දැන් බිරිඳව අමතක කරන්න බැරි. අමතක කරන්න එපා. මේ බිරිඳ නම් ඔබට හැම වෙලාවෙම මතක් වෙන්නේ. මහත්යව නම් හැම වෙලාවෙම මතක් වෙන්නේ. ඔබේ දරුවා නම් හැම වෙලාවෙම මතක් කරන්නේ බිරිඳ. දරුවා අමතක කරන්න එපා. දරුවා ඔන්නෝම තියාගෙන ඔබ ඔබෙන් අහන්න. කවුද මේ? මේ දරුවාද? නෑ, තමයි අලගිරියද? ඒතර දරුවා කියලා ඉතින් හැදෙන්නේ මෙතනද මෙතනද? ඔන්න ඔය ප්‍රශ්න ඔබ ඔබෙන් අහගෙන යන්න. දැන් අමතක කරන්න හැදුවේ නෑනේ. ඒ නිසා හිත ඔබත් එක්ක ෆයිට් කරන්නෙත් නෑ. අමතක කරන්න හැදුවොත් අම්මාම ඕව නම් හිතන්න බෑ. මම වෙන එකක් හිතන්න. ඒතන් සන්තන් ඒතන් පණිතන්. ආය දරුවා එනවා ඉස්සරහට. ඔබට හිතන්න දැන් දරුවා කොහමද පැත්තකින් දින මම ඒතන් සන්තන් වඩන්න ඕනේ කියලා. එහෙම එකක් නෙමෙයි පිටින් මේ තියෙන්නේ. ඒතන් සන්තන් අවබෝධ කරගන්න. තේරුම් ගන්න දරුවා කවුද කියලා අවබෝධ කරගන්න. දැන් මේක අමතක කරන්න ඕනේ නැහැ නේද? ඒක හිත හිස් කරන්න නෙමෙයි පිටින් තියෙන්නේ. හිතට එන්නේ මොකද්ද? ඒක ගන්න කර්මස්ථානේ යොදන්න. එච්චරයි. දැන් හිතත් එක්ක ෆයිට් කරන්න දෙයක් නැහැ. බොහොම නිදහස යන ගමනක් මේ තියෙන්නේ පිටින්. අනේක කියන්නේ පිටින් හරියට ගුරුවරයෙක්ගේ අරිතාරය යන ඉස්සරහට. ඔබට හිතෙන දේවල් කරන්න යන්න එපා. මොකද එහෙම කරන්න ගියොත් පිටින් ඔබට එක එක જાති දේවල් කරන්න ගිහිල්ලා ඔබට භාවනා කරන එකත් එපා වෙනවා, බණහන එකත් එපා වෙනවා. අන්තිම රබර නිවනන්ත පා වෙනවා, සාසනෙත් පා වෙනවා. පින්තුනේ ඊරවසේ මේව කරන්නේ කොහොමද? මේව දරුමල්ල අමතක කරනලු, අතහැරලා දානලු, ඕවා කරන්න පුළුවන් ඈ සාසනේ. මිනිස්සෙක් කියලා මම කොච්චර යුතුයකම් වක්කීම් තියනවද? ආදිවාසීන් බින්න එක එක බොරු කතන්දර කිය කිය සාසනෙට අපහාස කර කර අන්තිම රබර නිකන් පවපුරව ගන්නවා. ඒක නෙමෙයි කරන්න ඕනේ. අතහරින දෙයක් නෑ මේ සාසනේ. සාසනයක් තියෙන්නේ අතහරින්න බැරි මිනිස්සුන්ට. තේරෙන? අතහැරගන්න බැරි මිනිස්සුන්ට තමයි සාසනේ තියෙන්නේ. මක් කරන්නද? අතහරින්න දෙයක් නැති බව තේරුම් කරලා දැන්. දැන් අතහරින්න ඕනේ නැහැ. ඔන්න ඔතනින් පින්ද ඔබ කල්පනා කළා මේ ගමන අවබෝධයෙන් ඉදිරියට යන්න. අපි එන ආදරෙත් මෙතනින් අවසන් කරමු. අපි පෙරහැරගෙන යම් කාරණාවක් කිව්වා. ඔබ ඒක ගැන කල්පනා කරන්න. පළවෙනි සක්කන නාදය ඇහෙද්දි, අවසන් සක්කන නාදය ඇහෙද්දි ඔබ කල්පනා කරන්න මෙන්න මට පණිවිඩයක් මේ දුන්නේ කියලා. ඊට ඔබ බලන්න පින්ද ඔබ පෙරහැරේ කොහෙද ඉන්නේ කියලා. පෙරහැරේ නැත්තම් ඉක්මන පෙරහැරට එකතු වෙන්න. මොකද අන්තිම සක්හනනාදය ඇහුනට පස්සේ ආයෙ සක්හන ඇහෙන එක ගැන ඔබට කැට තියන්න බෑ කවද වෙයිද කියලා. හැබැයි අර බෙර හඬ ඇහෙන අතරේ ඔබ කැමති වෙලාවක ඔබ පෙරහැරට එකතු වෙන්න පුළුවන්. ඒක ඔබට බාරයි. බෙර හඬ නැවතුණාට පස්සේ ඔබේ කන්ට්‍රෝල් එකේ නැහැ පිටින් ආයෙ කවදද බෙරහඬ කියලා. ඒ බෙරහඬ ආයෙ ඇහෙන පටන් ගන්න නැවත වරක් සක්ගෙඩිය පිඹුණු දවසට. තේරුණාද? හොඳයි. එහෙනම් අපි එතෙන් අවසන් කරමු. නිබ්බාන පරම සුඛයෙන් සුගතතර වෙත්වා.